දෛශ්‍රමෙත්ව පැමිණි තිරණයතුමාට අවස්ථාව දෙන්නද?
වන්න. ඒක නියජකතානකතුමා මම මේ
ඔබතුමාට අවස්ථාව
වෙන කොහෙත් ගිල්ලේ නෑ පල්ලෑ මේ පාස්කු ප්‍රාදේ පිළිබඳව අර නෑ මිටුවේ ඉදී ඒක නිසා මට වෙලාව දෙන්න මම
හොඳයි කරුමන්ත ඔබතුමාට මිනිත්තු 9ක් කාලයක්
නැත හිතනවා මේ ජනතාව මේ අපි පාර්ලිමේන්තුවට ඇවිල්ලා කොහේ හරි හැංගිලා ඉන්නවා කිය. විශේෂයෙන්ම බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. අද මේ ක්‍රියාවලිය තුළ මම දැක්කා අපේ ආයෝජන ප්‍රවර්ධන ඇමතිතුමා මේ වරාය නගරය සම්බන්ධ වන කාරණා ගණනාවක් ඉදිරිපත් කරා. විශේෂයෙන්ම අපි ගත්තයින් පස්සේ ලංකාවේ මේ වරාය නගරය සහ දැනට එවැනි තත්ත්වයන් තුළ තිබෙන අනිකුත් වරාය නගරයන් ගැන ගත්තම අපිට අවට තියෙන වරාය නගරය මේ විශේෂයෙන්ම මේක මූල්‍ය නගරයක් කිරීම සම්බන්ධව ඇති වෙලා තිබෙන කතිකාවක් තමයි දැන් වාර්තා වෙමින් තිබෙන්නේ. විශේෂයෙන්ම මූල්‍ය නගරයක් පිළිබඳව අපි කතා කරන්නේ ලංකාව බංකොලොත් රටක් වුණයින් පස්සේ. බංකොලොත් රටකට ඇවිල්ලා මූල්‍ය ගනුදෙනු කරන්න තරම් මං හිතන්නේ මානසික තෘප්තියක් තියෙන කවුරුත් ඉඳී කියලා. ඒකට ඉන්න පිරිස වෙන්න පුළුවන් සමහරලාවට වැඩියෙන්ම මනි ලොන්ඩරින් නැත්තම් මුදල් විශුද්ධිකරණයට කප් ගහපු කට්ටියට අවස්ථාවක් ලබා දීමක් විදිහට තමයි මම මේක දකින්නේ. මම මේකෙන් අදහස් කරන්නේ නැහැ මේක වැරදි වැඩක් නැත්නම් අසාධාරණ වැඩක් කියලා. මොකද ආණ්ඩුවක් විදිහට රටක් විදිහට තමුන්නාන්සලත් උත්සාහ කරනවා යම් කිසි විදියකට අපිට එන්න තියෙන ආයෝජන ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා. දැන් අද අපේ රටේ තියෙන අර්බුදය ඩොලර් අර්බුදයක්. මේ ඩොලර් අර්බුදයට විසඳුමක් මේ ආණ්ඩුවෙන් අපි දැක්කේ නැහැ. අද ඒ ආණ්ඩුව මේ විදිහට ආණ්ඩුව ඩොලර් අර්බුදයක් වෙනුවට ක්‍රියාත්මක කරන්නේ ලංකාවේ ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට බදු ගහලා ඒ බදු ප්‍රමාණය එකතු කර ගැනීමේ ක්‍රියාවලියක් තමයි ආණ්ඩුව ක්‍රියාත්මක කරගෙන යන්නේ. දැන් උදාහරණයක් ගත්තම මේ අවුරුද්ද පමණක් බිලියන 1300කට වැඩිය වැට් වලින් විතරක් ආණ්ඩුව හම්බ කරන්න බලාපොරොත්තු වෙනවා. ලබන අවුරුද්දේ මේ වගේ දෙගුණයක් වැට් වලින් හම්බ කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි බිලියන 225ක ප්‍රමාණයක් තමයි අපිට මේ කාලේ වෙනකොටත් මං හිතන්නේ ගන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙන්නේ. එතකොට මේ තව තවත් බදු වැඩි කරමින් අපේ රටේ ඉන්න ව්‍යාපාරිකයෝ ටික තවත් නන්නත්තර කිරීම සඳහා වන ක්‍රියාවලියක් මිසක ආදායම වැඩි කර ගැනීම සඳහා නැත්තම් සංචාරක ව්‍යාපාරයෙන් අපි ගත්ත ඩොලර් බිලියන 4.5ක විතර ප්‍රමාණය 2018 අඩුම තරමේ ඩොලර් බිලියන 8ක් දක්වා වැඩි කරගන්න ප්ලෑන් එකක් ඊළඟට ලංකාවට ප්‍රේෂණ ආවා ඩොලර් බිලියන 7ක විතර ඉතිහාසයේ ඒක ඩොලර් බිලියන 10ක් දක්වා වැඩි කරන්න මොකද අපේ වැඩපිල්ල කියලා වැඩපිල්ලක් ඊළඟට විශේෂයෙන්ම ආයෝජන පිළිබඳව ඩොලර් බිලියන 2ක් විතර 2018 වෙනකොට ඇවිල්ලා තිබුණා ඒක වැඩි කර ගැනීම සඳහා ක්‍රියාවලියක් මේ පිළිබඳව අපි අත්දැකීමින් සිටින් නැති තත්ත්වයක් තමයි අපි දකින්නේ. ඒ විතරක් නෙමෙයි දැන් අද වෙනකොට දේශීය ණය ප්‍රතිවාහ ගත කරන්නේ කිරීම යටතේ අද සීවල ඉඳලා ඩිෆෝල්ට් රෙස්ට්‍රික්ටඩ් ඩිෆෝල්ට් ෆෝම් එකට යනකල් සීවල ඉඳලා ගනලා තියෙනවා අද අලුතෙන්ම ඇවිල්ලා තියෙන ෆික්ස් රේටින්ග්ස් වල. එතන පැහැදිලිව වුන් කියලා තියෙනවා ඒ කියන්නේ දේශීය ණය ප්‍රතිවිවගත කිරීමේ කිරීමෙන් පස්සේ රට තුල තිබෙන මූල්‍ය ආයතන පිළිබඳ විශ්වාසයත් වුන් සම්පූර්ණයෙන් පල්ලයට තල්ලු කරලා තියෙනවා. එතන එකෙන් අදහස් කරන්නේ වෙන එකක් නෙමෙයි ඉතාම අමාරු වෙලාවක කොයි හරි වෙලාවක මේ සම්පූර්ණ මූල්‍ය වෙනදපල කඩාවැටෙන්න පුළුවන් කියන කාරණය. මම මේක මේ වැරදියේ විපක්ෂ ඉදගෙන කතා කරනවා නෙමෙයි. හිතන්න එපා මේ අමු අමුවට මේ ආණ්ඩුවට ආණ්ඩුව බංග වේවා ආණ්ඩුව කරන හැම දෙයක්ම වැරදි කියන කාරණේ ඉදලා නෙමෙයි මම මේ කතා කරන්නේ. ඒ නිසා ඒ කාලකන්ණි සතුරක් අපිට නැහැ. ඒ නිසා මම මූලික වශයෙන් කියන්න ඕනේ මොකද හේතුව දැන් අද හෙට ඩොලර් මිලියන 500ක භාණ්ඩාගාර බිල්පත් වලට සාමාන්‍යයෙන් කැඳවීමක් තිබෙනවා. දැන් එතකොට සාමාන්‍යයෙන් කරේ මේ ඩොලර් මිලියන 500 දෙන ගන්න වෙලාවේ නැත්තම් භාණ්ඩාගාර බිල්පත් විදියට මේක විකුණලා සල්ලි ටික ගන්න වෙලාවේ සාමාන්‍යයෙන් අපි තියාගත්ත රේට් එකක් තිබුණා රට ඇතුලේ. නමුත් දැන් ඒ රේට් එකට විදේශ ආයෝජකයන් නැත්තම් ලාංකිකයන් නැත්තම් මේකට සම්බන්ධලා ඉන්න ආයතන බිට් කරන්න ගියාම ඒ අය අද මේ සාමාන්‍ය අපේ තියෙන පොලියට ගන්න සූදානම් නැහැ. ඒ නිසා ඔවුන් වැඩි පොලියක් ඉල්ලනවා. ඒ නිසා වැඩි පොලියකට දැන් අද මහා බැංකුවට යන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද හේතුව අනික් පැත්තෙන් ගත්තම වෙනද අපි සාමාන්‍ය රජයට සල්ලි හොයලා දුන්න ක්‍රමේ තමයි සාමාන්‍ය විදියට ඔවුන් මුදල් අච්චු ගහලා මුදල් ප්‍රමාණයක් ආණ්ඩුවට ලබලා දෙන්නේ. දැන් අද සිද්ධ වෙලා තියෙන එක නෙමෙයි ගරු නියෝජක කතානායකතුමනි, ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා මේ භාණ්ඩාගාර බිල්පත්වල පොලි අනුපාත වැඩි කරන්න. මොකද නැත්තම් කවුරුත් ඇවිල්ලා භාණ්ඩාගාර බිල්පත් වලට ආයෝජනය කරලා රටට සල්ලි හොයලා දෙන්න වැඩපිළිවෙලකට යන්නේ නැහැ. ඒ නිසා දැන් උදාහරණයක් ගත්තා, මේ විෂම චක්‍රයේ ප්‍රතිඵලය බවට පත් වෙලා තියෙනවා 97% අද ආජෙන්ටිනාවේ පොලි අනුපාතය. කොයි තරම් ආණ්ඩු උත්සාහ කරත් කතා කරුවත් අද මේක අඩු කරගන්න බැරි තරකට තල්ලුලා ඉවරයි. දැන් ආණ්ඩුවම කිව්වා සාමාන්‍ය අයට දෙන පොලි අනුපාත බැංකුවලට අඩු කරන්න කියලා. ආණ්ඩුව ගණන් කිව්වා මේ ගානට අඩු කරන්න කියලා. හැබැයි තාමත් මේ රටේ බැංකු පද්ධතිය ඒ පොලි අනුපාත අඩු කරලා නැහැ. අඩු කරන්න බෑ වුන්ට. ආණ්ඩුවට නැත්තම් මහා බැංකුව කොයි තරම් කතා කරුවත් අද මෙන්න මෙතන සීමා වෙලා මේක තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි, මම මේකයි කිව්වේ මේ බැරි වෙලාවත් මහා භාණ්ඩාගාරයේ මේ නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම සම්බන්ධව ඇවිල්ලා ඔවුන් ඉල්ලන රේට් එකට නැත්තම් ඔවුන් ඉල්ලන පොලි අනුපාතයට මේක ආවේ නැති වුණොත් මේ අය භාණ්ඩාගාර බිල්පත් වලට ආයෝජනය කිරීම නතර වුණොත් මොකද වෙන්නේ? රට සම්පූර්ණයෙන් දේශීයව කඩාවැටෙන තරකට මේක තල්ලු වෙනවා. මේක මේ දැන් සිද්ධ වෙන්න තියෙන කාරණයක් නෙමෙයි, මේක අනාගතයේ කොයි හරි වෙලාවක මේ තැනට මේ රට වැටෙන්න පුළුවන් කියන අනතුරුවෙන් ගෙවීම මම අද දවසේ මෙතනදී කියන්න කැමතියි. ඒ නිසා දැන් අද දැන් මේකම තමයි වුණේ ගෝල්ඩන් කී එකේ කොතරාල මහත්තයා කාලේ කොතරාල මහත්තයා වැඩි ගානට දිදි ගියා. දැන් අද අපිට මහා බැංකුව ගැන කියන්න තියෙන්නේ මහා බැංකුවත් කොතරාල මහත්තයාගේ ගෝල්ඩන් කී එක වගේ. මොකද එන්න එන්න වැඩි පොලියට අරගෙන දින තැනකට දැන් සම්පූර්ණයෙන් පත් වෙලා තියෙනවා. එතකොට මම කියන කැමති අපේ ඇමතුමා විශාල උත්සාහයක් දරනවා යම් ආයෝජන ප්‍රමාණයක් රට තුළට ගේන්න. හැබැයි එතුමාට කොයි තරම් කෑ ගැව්වත් දැඟලුවත් වැඩක් නැහැ. මොකද රට ඇතුලේ සාමය හා සාජීනව ස්ථාපිත වෙන්නේ නැත්නම් මේ රටේ මිනිස්සු වෙන්නේ නැහැ. එක පැත්තකින් ආර්ථික වශයෙන් බංකොලොත් රටක්, ණයකවන් නැති රටක්, තව තවත් ණය වලට දුවන රටක් බවට පත් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් රට ඇතුලේ සාමය සහ සාජීවනය සම්පූර්ණයෙන් කඩාවැටලා තියෙනවා. මම ඒක ගැන වෙන විදිහකට කියන්නම් ගරු නියෝජක කතානායකතුමනි, දැන් ගිය සතියේ මේ අපේ අහිංසක දරුවෙක් වෙඩි තියලා මරලා දැම්ම. මේ රට ඇතුලේ දැන් මේ වෙනකොට 47 දෙනෙක් පෞගිය මාස කිහිපය ඇතුළත අවිගත් ගිනි අවිකරුවෝ ඇවිල්ලා මහා දවාලේ මෝටර් බයිසිකලින් වලින් ඇවිල්ලා නැත්තම් එලෝ වෙඩි තියන අර ඇමරිකාවේ චිකාගෝ වල මරනවා වගේ මේ රටේ මිනිස්සු හතරාතේ අහුවෙන දම්වල වෙඩි තියලා මරන තරකට මේ රට දැන් පත් වෙලා ඉවරයි. මම අහන්න කැමතියි මේකට මොකද්ද මේ ආණ්ඩු විසඳුම? මේක තමයි අද සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා රටක් විදියට අපි විශාල අමාරු තැනකට වැටලා තියෙනවා විතරක් නෙමෙයි, රට ඇතුලේ කොයි වෙලේ අපිට යන්නේ එන පාරේ කාට හරි වෙඩි තියපු එකක් අපිට වදීද කියලා කියන්න බැරි තැනකට දැන් පත් වෙලා තියෙන්නේ. ඒකයි අර අහිංසක දරුවෙක්, ඉතාලම කුඩා දරුවෙක් වෙඩි තියලා ඝාතනය වුණා. තාත්තට වෙඩි තියපු එක වැදුනේ පොඩි අර අහිංසක දරුවාට. කවුද ඒකට වග කියන්නේ? කොයිද ඒ නීතිය? කවුද මේ අල්ලගත්ත මිනිස්සුන්ට වග කියන්නේ? අද මේ රටේ මම එකයි කිව්වේ මේ ආයෝජනක වලට එන්න නම් සාමයක් සාජීවනයක් තියෙන්න ඕනේ. අද මොකද වෙලා තියෙන්නේ? අද ගරු නියෝජ කතානායකතුමනි, කුඩු ටික අත්අඩංගුවට ගත්තම කුඩු ටික අල්ලගත්ත මිනිහා වෙනද අපි මේක දිගින් දිගට පාර්ලිමේන්තුවේ කිව්වා. අපි කියලා කමිටුවේ කිව්වා මේ මෙච්චර වැඩි ගානකට මේක දාන්න එපා. අද රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්නේ සියලුම කුඩුකාරයෝ අල්ලගත්ත ගමන් එළියට දාන්න. ඊට වඩා වැඩි ප්‍රමාණයක වුන් දැන් මේ රට ඇතුලේ කුඩු විකුණන තැනකට පත් වෙලා තියෙනවා. පාරවල් දිගේ අයිස් මද්‍රව්වේ හැම තැනකම විකුණන තැනකට දැන් පත් වෙලා තියෙනවා. මේකේ අවසාන ප්‍රතිඵලය තමයි ලංකාව ඇතුලේ මේ කුඩුකාරයොත් එක්ක එකතු වෙලා ඉන්න මහා දාමරිකෝ ටිකක් එකතු වෙලා මරා ගන්නෝ. ඊට අමතරව පිටරටට යනවා සමහර මහා පරිමාණ කුඩු වෙලෙන්දෝ. එයා එහෙ ඉඳලා මෙහාට යෝජනා කරනවා, නැත්තම් ඒ අය මරා දාන ලයිස්ට් වෙනවා මේ රට ඇතුලේ. අද මේක එකමම කිව්වේ මේ රට ඇතුලේ ඉස්සල්ලා කරුණාකරලා පාරේ බැහැලා යන්න පුළුවන් විදිහේ වැඩපිළික් ඉස්සල්ලා හදන්න. ඒක හදන්න නැතුව ආයෝජන ගැන අපිට කතා කරලා වැඩක් නැහැ. ඒ නිසා තමයි නන්දා මාලිනිය මේ ළඟදී මේ ගීතයක් එළි දැක්වේ. තාම මේ කාටවත් දාලා නැහැ, දාන්න දෙන්නෙත් නැහැ මං හිතන්නේ. මම ඒක කියවන්න සූදානම් මොකද හේතුව ඒක මේ රට ගැන තිබෙන ඉතාම වැදගත් කාරණයක් බවට පත් වෙලා තිබෙන නිසා විශේෂයෙන්ම එතුමියගේ ගායන ඒ ගීතේ තියෙනවා කුසගිනි වැඩි හඬනා දරුවන් දකිමි ඔසු නැති නිසා ලෙඩ වැඩි වූවන් බලමි අද හෙට බොහෝ දෙන මිය දෙන වග දනිමි හත් දෙයනේ හෙලයට ගිය කල කියමි අකුරට යන පුතා මිරි වැඩි ඉල්ලන්නේ දුවනිය පොතක් ගැන ගත හැකිදයි විමසන්නේ පොල්ලතු වියා කොහොමද පිළිතුරු දෙන්නේ මුතු වැටේට උනේ මොකදයි කියපන්නේ තිස්සුන් කෝටියක් අපි දෙස බලනු මැනේ යන්නට තැනක් නෑ මගේ පැට උන්ටානේ දෙනු මැන අපට එක වරමක් දොවාසෙනේ වැටනිමි නලල තබලා ඔබ දකුණු දනේ මෙන්න මෙතෙන්ට මේරට වැටලා තියෙන්නේ ඒ නිසා ආයෝජන ගැන කතා කරන එක පැත්තකින් තියලා අපිට සිද්ධ වෙලා තියෙනවා මේ රටේ අද මිනිස්සු විඳින දුක් වේදනාවන් කම්කටොළු ප්‍රශ්න ගණනාවකට මුහුණ දීලා අද උදේ අපි අධ්‍යාපන අමාත්‍යවත් එක්ක කතා කරා මාස දෙකමාරකින් විභාග දියන් හදනවා 2023 ඉතාම මෑතක මේ ප්‍රසාසික ප්‍රතිඵල එන්නේ හැබැයි මොකද වෙලා තියෙන්නේ අද දරුවන්ට සිද්ධ වෙලා තියෙනවා 2022 සිලබස් එක කව කරගන්න බැරුණා මේ අධ්‍යාපන අමාත්‍යංශයට කොවිඩ් නිසා විභාගය නොලියපෑ ඉන්නවා ඒ වගේම පේපර්ස් බලන්න මාස 8ක් ගියා මේ දරුවන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි මේ අහිංසක දරුවන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි මේක මේක මේ රාජ්‍ය තන්ත්‍රයේ නිලධාරීන්ගේ නැත්තම් වැටුප් නොගැවීම නැත්තම් ඔවුන්ට දීමන නොගැවීම පිළිබඳ ඇති වුණු ප්‍රශ්නයක් ඒ වගේම පළමුවර විභාග කරන අයගේ තුනේ ටර්ම් එකක් අද නැහැ ඒ වගේම ඒ සිලබස් එක කරලා ඉවර කරලත් නැහැ මේ වෙනතුරු මාස දෙකමාරකින් විභාගයට සූදානම් වෙන්න කියලා මේ අහිංසක දරුවන්ට දැන් කියලා තියෙනවා. ඒ නිසා මේ ක්‍රියාදාමය ජාතික අධ්‍යාපන ආයතනයේ සම්පාදනය කළ විශේෂ නිර්දේශයේ වසර දෙකමාරකින් තමයි කරන්න කියලා තියෙන්නේ. ඒක මාස 10කින් කොහොමද මේ විශේෂ නිර්දේශ කරන්න කියලා විශාල අර්බුදයක් තියෙනවා. ඒ නිසා මේ උසස් පෙළ ආයතන වාර විභාග 6ක් තියන්න ඕනේ තිබුණේ 4යි. ඒ නිසා අද උසස් පෙළ ලියන අපේ ගරු නියෝජකාරක නියෝජ්‍ය කතානායකතුමනි පළවෙනි වතාවට ලියනමනුත් අනාත වෙලා දෙවෙනි තුන්වෙනි වතාවට ලියනමනුත් අනාත වෙලා අද මේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් ඒ අය හඬ නගන හඬ මේ පාර්ලිමේන්තුවේ අපි උදේ නැගිට්ටම එකටත් අපි ඉඩ දෙන්නේ නැත් අතකට දැන් පත් වෙලා තියෙනවා ඒ නිසා මම කියන්න කැමතියි අපි බොහොම පැහැදිලිව මේ ආයෝජන පිළිබඳව කතා කරනවා වගේම ආයෝජන වලින් මේ රට ස්වයං පෝෂිත කරන්න මහන්සි වෙනවා වගේම අපි අමතුමා අනිකුත් කරුණුත් එක්ක මේ රට විශාල අර්බුදයකට තල්ලු වෙලා තියෙනවා කියන එකත් මම මතක් කරමින් විශේෂයෙන්ම ඉදිරියේ ආයෝජන පිළිබඳව වැඩපිළිවෙල සකස් කරනවා නම් ඒ වැඩපිළිවෙල සකස් කරන්න කලින් මේ රටේ තියෙන අති දූෂණය සහ ඒ වගේම ආයෝජකෙක් එනවට වැඩිය වේගයෙන් පැනලා දුවන රටක් බවට දැන් පත් වෙලා තියෙන මේ රට ගොඩ ගන්න වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා ආදරෙන් ඉල්ලමින් ඔබ තුමා අද මේ ගේන වැඩපිළිවෙල සාර්ථක කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ ක්‍රියාදාමයේ තුල තිබෙන අර්බුද පිළිබඳව මම කතා කරේ ඒ නිසා ඒ සම්බන්ධව අවධානය යොමු කරන්න කියලා ඉල්ලමින් මගේ වචන සල්ප අවසන් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. ගරු සුදසන් දෙනිපිටීමත් ඔබතුමාට මිනිත්තු 15ක් කාලයක්
තියෙනවා. ඉතාම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මම හිතන්නේ ලංකාවට විශේෂම දවසක් බවට පත් වෙයි අද දවස. ඒ තමයි මේ විශේෂම ආයෝජන සම්බන්ධව කතා කරන්න ආයෝජන ප්‍රවර්ධනයේ සම්බන්ධව කතා කරන්න ලැබීමත් වාසනාවක්. මොකද අපි අපේ රට තියෙන තත්ත්වය හැමෝම දන්නවා ලෝකෙම දන්නවා අපි ආර්ථික වශයෙන් කොතනද ඉන්නේ අපිට මොකද උනේ ගිය අවුරුද්දේ මේ කාලේ වෙනකොට මොන තත්ත්වයේ තිබ්බේ කියලා හැමෝම දන්නවා හැබැයි අද වෙනකොට යම් කිසි මට්ටමකට ඇවිල්ලා අපි උත්සාහයක් ගන්නවා ලොකු උත්සාහයක් ගන්නවා ජනාධිපතිතුමා ප්‍රමුඛ අපේ අමාත්‍ය මණ්ඩලය මේ රජය ලොකු උත්සාහයක් ගන්න උඩට ගේන්න ආර්ථිකය ඉහළට ගන්න ලොකු උත්සාහයක් ගන්න වෙලාවක් මේක මේ ලොකු උත්සාහයක් ගන්න වෙලාවේ හැබැයි හැමෝගෙම සහයෝගය තමයි අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ. අපි බලාපොරොත්තු වෙන සහයෝගය. ආයෝජන ප්‍රාදන මාත්‍යතුමා, දිලුම අමනුගම මාත්‍යතුමා ලොකු උත්සාහයක් ගන්නවා, ලොකු වැඩ කොටසක් කරනවා. අපිට පේනවා තරුණ අමාත්‍යවරයෙක් වශයෙන් ලොකු වගකීමක් කරේ අරගෙන දැන් වැඩ කරගෙන යනවා, කරටාරම් වැඩ කරගෙන යනවා මේ රට දියුණු කරන්න. මේ රට දියුණු කරන්න. අඩුපාඩු පෙන්නලා දුන්නට කමක් නැහැ, කවුරුවත් අඩුපාඩු පෙන්නලා දෙන්න. ඒක කමක් නැහැ. හැබැයි කකුලෙන් අදින්න එපා. මං ගෞරවයෙන් ඉල්ලා සිටිනවා කාගවත් කකුලෙන් අදින්න එපා. මේ වැඩේ කරගෙන යන්න ඉඩ දෙන්න. හොඳ වැඩක් අද උදේ ඉඳන් මේ කතාවට ගැහුවා. අපි දැකපු දේවල්, අපි අහපු දේවල් ගොඩක් දේවල් කිව්වා. මොන දේ කරන්න ගියත් අපි දකින්නේ කකුලෙන් අදීමක් තමයි මේ රටේ. එහෙම නැත්නම් මෙච්චර කාලයක් නිදහස අරගෙන අවුරුදු 75කට පස්සෙත් අපි මේ විදියටම ඉන්නවනම් මේ තත්ත්වයට පත් වෙලා නම් අපි අපේ දියුණුව අපි දිනු කරන්න තිබ්බ තේවල් පසු එහෙම නැත්නම් මගේ ඇරලා නා මගේ ඇරිලා නා එහෙමනම් මේකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි එහෙමනම් අපිට මේ අවස්ථාවක් හම්බෙලා තියෙන වෙලාවේ බිඳුවේ ඉඳන් ආර්ථිකය නංවන්න අවශ්‍ය කටයුතු කරමින් ඉන්න වෙලාවක මේ කරගෙන යන කටයුතු වලට සහයෝගය දෙන්න ඒක තමයි මම මගේ ඉල්ලීම විශේෂයෙන්ම රටේ විදේශිකයනවා දැන් ආයෝජන කරන්න විදේශ ආයෝජන විශාල ප්‍රමාණයක් තියෙනවා මම මේ විට ප්‍රථම කතාවෙත් කතා කරා ඒක දවසකුත් කතා කරා මම විශේෂයෙන්ම ආයෝජන මණ්ඩලයේ ඒ ආයෝජකයන් ආවම වෙන දේවල් ඒ දේවල් කතා කරා ඉතින් ඒ වෙලාවේ මම හිතන්නේ අපේ ගරු දිලුම් අමුණුගම අමාත්‍යතුමා ඒ සම්බන්ධව විශේෂයෙන් කටයුතු කළා දැන් යම්කිසි මට්ටමකට ගෙනල්ලා හැබැයි ගරු අමාත්‍යතුමනි මම ඉල්ලා සිටින්නේ මේකේ හොඳ සිස්ටම් එකක් තිබිය යුතුයි අපේ ඉන්න හොඳ software developersලා අපේ ඉන්න හොඳ වැඩකාරයෝ මේ රටෙන් ඇමරිකාවේ තියෙන හොඳම සුපර් මාකට් චේන් දුවන්නේ අපේ රටේ දරුවෝ හදපු softwares වලින් මේ ඌවපලාතේ ඌව ස්ටාර්ට්අප් එකකින් හදපු softwares වලින් තමයි Toyota company එකේ digital screen එක හදන්නේ අපේ ළමයි හදලා තියෙන්නේ patent එකේ තියෙන අපිට අපේ දරුවෝ ඉන්නවා දක්ෂ දරුවෝ මුළු ලෝකෙම තියෙන හොඳම softwares develop කරපු ළමයි ටික අපේ රටේ ඉන්නවා ඒගොල්ලන් අපිට සේවයක් ගන්න පුළුවන් හැබැයි මේ කකුලෙන් අදින විදියයි එහෙම නැත්නම් මේ රටේ යන සිස්ටම් එකේ වෙනසක් කරගන්න නැතුව ඔවුන් සමහර ලට උදව් කරන්න පිළඹෙන්නේ නැහැ ඉදිරියට එන්න බෑ ඔවුන්ට ඔවුන්ගේ තටු කපලා දානවා මම බදුල්ල දිස්ත්‍රික්කයේ DCC චෙයාර්මන් හැටියට කොවිඩ් ආව වෙලාවේ අපි software එකක් develop කරා ඒ ළමයෙක් මට හදලා දුන්නා මිස්ටර් කාලිංග කියලා ડોક્ટર කාලිංග එයා හදලා දුන්න මට හොඳ software එකක් ඒ software එකෙන් අපි inject කරන හැම වෙලාවෙම කවුද inject කරන්නේ ඒ වැක්සින් එක ගන්න හැම කෙනාගේම ඒ details අපේ phone එකට එන විදියට මුළු දිස්ත්‍රික්කෙම හැදුවා telecom එකෙන් අපිට උදව් කරා අපිට ඒ සම්බන්ධතාවයන් සියල්ලම ඇති කරගන්න හැබැයි ඒක කරන්න දුන්නේ සති දෙකයි නැත්තම් තුනයි ඌව පළාතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරිනියක් කිව්වා මේවා දාලා බෑ අපේ ඒවා තියෙනවා අපේ ඒවා කරන්න පුළුවන් මේ වගේ දේවල් කරන්න බෑ කියලා ඒක අතහැරලා දැම්මා මම මේ වගකීමෙන් කියන්නේ ඌව පළාතේ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂතුමිය ඊට පස්සේ අපි අනිත් software එක ඊට පස්සේ අපි උත්සාහ කරා රජෙන් දීලා තියෙන රජෙන් හදලා තියෙන software එක රන් කරන්න ඒක තාම include කරගෙන තාම මේ install කරගෙන තාම බැරි වෙලා තියෙනවා නම් ටික ඇතුළත් කරන්න මේවා තමයි කකුලෙන් අදින ක්‍රම මේවා තමයි වැඩ මේ රට පස්සට යන්නේ ඒකයි මේ යම්කිසි කීප දෙනෙක් කරන දේවල් වලින් මේ රටම පහළට යන්නේ ඒකයි අපිට මේ උස ගන්න මොකක් හරි උත්සාහයක් කරලා උඩට ගන්න යනකොට කීප දෙනෙක් ඉඳගෙන පිටිපස්සට අදිනවා මේක ආයෝජන මණ්ඩලෙත් තියෙනවා ආයෝජකෙක් ඇවිල්ලා එයා යන්න ඕනේ ග්‍රාමසේවක ළඟට යන්න ඕනේ ඒක ආයෝජකයට කියලා දෙනවා ගිහිල්ලා මේ ගම බැලන්ස් කරන්න කියලා ආයෝජන මණ්ඩලයක් ඇතුළේ එහෙම නැත්නම් ආයෝජන කලාපයක් ඇතුළේ ගම බැලන්ස් කරන්න දෙන්නේ මෙන්න මේවා කියලා යවලා තියෙනවා මම හොඳට දන්නවා කොරියන් ආයෝජකයේ කණ්ඩායමට කියලා දෙනවා ලෝය කෙනෙක් මට සියලු විස්තර කිව්වා ඉතින් අපි කතා කරා මෙන්න මේව නවත්තන්න ඕනේ කොහොම හරි එහෙම නැත්නම් නිලධාරින් වෙන තැනකට මාරු කරලා දාලා අපි මේක ඉස්සරහට අරන් යන්න ඕනේ මේක එහෙම නැත්නම් කරන්න බෑ මේ වැඩේ මම මේක වගකීමෙන් කියන්නේ ඒක නිසා විශේෂයෙන්ම පෝට් සිටි සංකල්පය මේක ඉතාම වැදගත් දෙයක් පෝට් සිටියක ඇවිල්ලා දැන් අපිට ලොකු ආයෝජකයන් ප්‍රමාණයක් එනවා අපිට ඇත්තට විදේශිකයෝ කියලා කවුද ඉන්නේ බෑක් වැකර්ස්ලා නේ මේගොල්ලන් ලොකු මුදලක් අරගෙන ඇවිල්ලා වියදම් කරන්නේ නැහැ අපිට එන්න ඕනේ හොඳ සල්ලිකාරයෝ මේ රටට එන්න ඕනේ හොඳට මුදල් තියෙන අය එන්න ඕනේ ලංකාවට ඇවිල්ලා කැසිනෝ හරි මොනවා හරි ගාලා අපේ රටට සල්ලි ගේන්න ඕනේ එහෙනම් ලාස් වේගාස් වල තියෙන ඇමරිකාවේ ලාස් වේගාස් වල මං ගියා ලාස් වේගාස් වලට එනවා ලෝකේ ඉන්න හොඳම සල්ලිකාරයෝ ටික තමන්ගේ ජෙට්ස් වල එන්නේ පුද්ගලික ජෙට්ස් වල එන්නේ ඇවිල්ලා ගරු විනෝජක තනායකතුමුණ වුන් ඇවිල්ලා කැසිනෝ ගාලා විනෝද වෙලා ඔක්කොම කරලා යන විශාල මුදල් ප්‍රමාණයක් ඒ රටට ඇමරිකාවට ලාස් වේගාස් වලින් හම්බෙනවා ඒකෙන් කිසිම රොස්සියක් නැහැ හැබැයි මේ කණ්ඩායමක් ඉඳගෙන මේ කකුලෙන් ඇදලා දැන් කණ්ඩායමක් සමහර අය කියනවා අපිට පෞද්ගලික විශ්වවිද්‍යාල ඕනේ නැහැ ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ අපිට පෞද්ගලික විශ්වවිද්‍යාල ඕනේ නැහැ කියලා ඒතර අපේ ළමයි දැන් මේ රටේ ඉන්න විශාල ප්‍රමාණයක් දැන් පිටරට යනවා මම මේ තමයි ළඟදී එයාපෝට් එකට ගියා එයාපෝට් එකේ දකින්න තනිකරම ඉස්සරහන් දකින්න එන කට්ටිය වැඩිපුර දැන් දකින්න යන කට්ටිය ඒ යන කට්ටිය දකින්නේ ඇයි අපි ඇයි ඒ ඩිපාජිට් එකේ එච්චර ප්‍රමාණයක් දකින්නේ. ඒ ප්‍රමාණය දකින්නේ මේ ගොඩක් යනවා ස්ටඩි කරන්න පිටරට. මේ යුනිවර්සිටිස් වල අපි එන එළියට එන දවසක් දන්නේ නැහැ. මම එක ළමයෙක් හම්බුණා යුනිවර්සිටි සිලෙක්ට් කළා. නෑ අංකල් මට ඉන්න බෑ මේ රටේ. මොකද හේතුව එන දවසක් දන්නේ නැහැ. තව ආරයි අවුරුදු 8යි 9යි ඒ වගේ තමයි අපිට එළියට එන්න ඕනේ. ඒතර අපේ කාලය ඉවරයි. මෙහෙම තමයි කියන්නේ. ඇයි ඒවල ස්ට්‍රයික් උයි එන දවසක් දන්නේ නැහැ, යන දවසක් දන්නේ නැහැ, මොනවද දන්නේ නැහැ. අහිංසක දරුවෝ ටික ගම්වල ඉන්න මොනවද කරගන්න බැරිද? අහිංසක දරුවෝ ටික එතනට ඇවිල්ලා ආවම බ්‍රේන් වොෂ් කරලා මේක විනාශ කරලා දානවා. මේක තමයි අපි දකින්නේ. ඒක නිසා පිටරටවල ගිලිලා ඉගෙන ගන්නවා. පිටරටවල යනකොට විශාල මුදල් ප්‍රමාණයක් අපේ රටේ තියෙන විශාල මුදල් ප්‍රමාණයක් පිටරටට යනවා. කෝටි ගාණක් යනවා අපි දන්නේ නැතුව. හැබැයි ඒකට කවුරුත් කතා කරන්නේ නැහැ. කෝටි ගාණක් අපේ මුදල් ප්‍රමාණය යනවා. ඔය කියන ජනතාවේ වෘත්ති වෙන නායකයන්ගේ ළමයි ටිකත් පිටරට ඉගෙන ගන්න. මේ අහිංසක දරුවෝ ටික පාරේ තියලා අයින්සක දරුවෝ ටික පාරේ කඳුළු ගෑස් කනවා, වතුර කනවා, මේ දුක් විඳිනවා. හැබැයි මේගොල්ලන්ගේ නායකයන්ගේ ළමයි ටික කොහෙද ඉන්නේ කියලා බලන්න. මේගොල්ලෝ මේ නායකයන්ගේ ළමයි ටික ඉන්නේ පිටරට ඉගෙන ගන්න. හොඳට හොයලා බලන්න කවුද එහෙම කරන්න කියලා. ඉතින් ඒ වගේම මම විශේෂයෙන්ම කියනවා මේ පෝට් සිටි සංකල්පයට උදව් කරන්න, ප්‍රශ්න දිනන කතා කරන්න, සාකච්ඡා කරන්න, යෝජනා කරන්න, ගරු අමාත්‍යතුමාට උදව් කරන්න. අපි මේක ඉහළට ගමු. මේක හොඳ ප්‍රොජෙක්ට් එකක්. අද ඩුබායි වල තත්ත්වය කොහොමද ඒගොල්ලන් දිනුනු උනේ? අද ඊශ්‍රායෙල් වල තත්ත්වය කොහොමද? කාන්තාරයක් අදල ලස්සන නගර බවට පත් කරලා අද ඒගොල්ලන් 105ක් කාන්තාරයෙන් වගා කරලා 105ක් රාජික ධනයට එකතු කරනවා. ඊශ්‍රායෙල් වල ඊශ්‍රායෙල් තානාපතිතුමා ගැන විශේෂයෙන් කතා කරන්න ඕනේ. නිමල් බණ්ඩාර මෙතුමා ගැන තුමා ලොකු ප්‍රොජෙක්ට්ස් ගොඩක් කරගෙන යනවා. අපිට පුළුවන් නම් ආද අපේ රටත් එක්ක සම්බන්ධ කරන්න නොයෙකුත් දේවල් කරනවා. මම එක ඊයරයත් කතා කරා. තුමා කියන්නේ අපිට පුළුවන් ලොකු ප්‍රොජෙක්ට්ස් ගොඩක් මෙහෙට ගේන්න. ඒ තියෙන හයිබ්‍රිඩ් ඒ වගාවන් ගැන කතා කරා. මම ඌව පළාතේ බදුලි දිස්ත්‍රික්කයේ කෙනෙක් හැටියට මම වගාවන් ගැන විශේෂයෙන්ම අපි ගොවීන් ඉන්න ප්‍රදේශයක එහෙම නැත්නම් උන්ගේ ඡන්දයෙන් අපි ආව නිසා ආව අය අපි පත් වුණේ උන්ගේ ඡන්දයෙන්. ඔවුන්ට අපි සහයෝගය ඔවුන්ට කරන්න සහයෝගයක් දිය යුතුයි. අපිට ඉම්පෝට් අල ටැක්ස් එක දාගන්න බැරුණා. පොටටෝ ටැක්ස් එක වෙලාවට දාගන්න බැරුණා. අද ගොවිය පාරේ අලට කිවිකුණ ගන්න බැරුව. අද ගොවි මහතුරු පාරේ අපිට අපේ ගෙවල් වලට ඇවිල්ලා අද ගොවි මහතුරු ඇයි මේ ටැක්ස් එක දාන්නේ නැතුව මොකද්ද කරේ කියලා. අපි ගරු කෘෂිකර්ම අමාත්‍යතුමා උත්සාහ කළා ඔක්කොම මීට මාස දෙකකට කලින් රිපෝර්ට්ස් හදලා ඔක්කොම කළා දැම්මා. මේ ටැක්ස් එක දාන්න ඉම්පෝට් කරන ටැක්ස් එක දාන්න. එතකොට අපිට පුළුවන් මේ ගාන්ට එනකොට අපේ ගොවි ආරක්ෂා කරගන්න කියලා. හැබැයි මොකද වුනේ? ටැක්ස් එක දැම්මේ පෙරේදා ඉස්සෙල්ලා දවසේ නැත්නම් එහෙම නැත්නම් ගිය සතියේ දැම්මේ. මේකද අපි බලාපොරොත්තු වෙන්නේ? මෙච්චර කාලයක් ගිහලා අපි මෙච්චර මේ සිස්ටම් එක කරගන්න බෑ. අපිට ටැක්ස් එක දාගන්න බෑ. මම අවුරුදු දෙකක් දුක්ගින්දා. මම අවුරුදු දෙකක් දුක්ගින්දා යෝගට් හැන්ද නවත්ත ගන්න. යෝගට් හැන්ද නවත්ත ගන්න ඒ වගේ ප්ලාස්ටික් ටොන් තුන බාරක් විතර මාසෙකට පොළොවට යනවා. මේව රිසයිකල් වෙන්නේ නැහැ. මෙන්න මේවටයි සිස්ටම් හැදෙන්න ඕනේ. මේකට උදව් කරන්න මම කියන්නේ මේකට උදව් කරන්න කියලා. මේකට සහයෝගය දෙන්න කකුලෙන් අදින්න එපා. අපිට UN වල මේ ප්‍රශ්න විසඳ ගන්න අපේ රටේ ඇතුලේ අපිට විසඳ ගන්න පුළුවන්. අපිට යෝජනා කරන්න පුළුවන්. යට ඇතුලේ විසඳ ගන්න. එහෙම නැත්නම් UN වලට ගිහිල්ලා පිටරට අපේ ගෙදර ප්‍රශ්න අපේ ගෙදර විසඳ ගන්න. පිටරටවල් වලට ගිහිල්ලා කියලා මේකේ විසඳුමක් ගන්න බෑ. අපි ගන්න ඕනේ අපේ රටේ. යුද්ධෙත් තමයි උනේ. යුද්ධ කරනකොටත් මම යුද හමුදාවේ හිටිය නිලධාරියෙක් කියලා මම දන්නවා. යුද්ධ කරනකොටත් නොයෙක් විදියට කරු කකුලෙන් ඇද්දානේ. මෙච්චර යුද්ධය හොඳට කරගෙන යද්දි අපි කිල්ලොච්චියල්ල වගේම කිව්වේ මොකද්ද? අපි ගියේ කොහෙද කියලා මම පුදුම කතා ගොඩක් කිව්වනේ. ඒ වෙලාවෙත් අපේ මොරල් බස්සලා බිමට දාන්න තමයි හදන්නේ. මොකද්ද මේ මානසිකත්වය? ඒක කරන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා. අපිට වෙනස් කරන්න යම් කිසි දෙයක් වෙනස් කරනකොට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපිට යම් කිසි දේවල් වෙනස් කරනකොට ගෙදර අද ගිහිල්ලා ටීවී එක වෙනස් කරන්න ඕක ගෙදර තියෙන තැනින්. අද ගෙදර ගිහිල්ලා අපේ රූපවාහිනිය පොඩ්ඩක් වෙනස් කරන්න. ගෙදරේ නෝනා එක දෙයක් කියයි, ළමයි එක දෙයක් කියයි, මේක පේන්නේ නැහැ කියයි, ඒ බෙල්ලර දෙනවා කියයි. ලොකු දේවල් ගොඩක් කියන හැබැයි ඇති දෙයක් නැහැ. මොකක් හරි පොඩි වෙනසක් කරන්න. වෙනසක් කරන්න හරි අමාරුයි මේ රටේ. හරිම අමාරුයි මේ රටේ වෙනසක් කරන්න. වෙනසක් කරනවා නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒක ස්ටෙප් බයි ස්ටෙප් කරන්න. කරනකොට නොයෙකුත් මේ රටේ තියෙන සිස්ටම් එකට නොයෙකුත් දේවල් කකුලෙන් අදින දේවල් තමයි අපි දකින්නේ. මෙන්න මේක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒ වගේම ඒ මානසිකත්වය අපි විශේෂ මේ අයින් වෙන්න ඕනේ. එහෙම නැත්තම් මේක කරන්න බෑ. අපිට විශේෂයෙන්ම මේ පාලන තන්ත්‍රයේ ගොඩක් දෙනෙක් වගේ කියන්නේ මේ කටයුත්තට මේ වගේ තැනකට අපි පත් වෙලා තියෙන එකට. එහෙම නැත්තම් එහෙමනම් අලුත්ෙන් අපි හිතලා දැන් අලුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පාර්ලිමේන්තු ගලු අමාත්‍යවරු, තරුණ අමාත්‍යවරු අලුත් සංකල්පත් එක්ක අලුත් අදහස් එක්ක මේ ඇවිල්ලා වැඩක් කරන්න යන්නේ. ඒකට අපි ඔක්කොම එකතුලා සහයෝගය දෙන්න ඕනේ. ඒක තමයි මම හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන්නේ. නිකන් තාම අපිට බැරුණා කුණු ටික වෙන් කරලා. ලංකාවේ කුණු ටික වෙන් කරගන්න බෑනේ. වෙන් කරලා බාර දෙන වෙදේ කරගන්න බෑනේ. මොකද කරන්නේ අපි? කුණු ටික කුණු කාරේ යනකම මම කුණු ටික විසි කරනවා. කාරේ යනකම මම කුණු ටික විසි කරනවා. මම මගේ වාහනෙන් ඉස්සරහට එන බදුල්ල ඉඳන් මම එනකොට කුබල් වල හරියද බෑග් එකක් විසි කරා එළියට. කාරකකී. මම පස්සෙන් පන්නලා ඇවිල්ලා මම දෝයි නවත්තලා මම ඇහුවා ඔගලන් වැරදි වැඩක් කරා මොකද්ද? අනේ අපි දන්නේ නැහැ එනම් පිටිපස්ස හිටියෝ දරුවා වෙන්නේ නැති කිව්වා. දරුවා මොකද්ද පිටිපස්සේ ඉඳන් කිව්වේ? මං අම්මිට එපා කියද්දි අම්මි විසි කරේ කිව්වා කාරකෙක්. මෙන්න අපේ ඇටිටියුඩ්ස්. මේව හදා ගන්න ඕනේ. ඒව හදන්න වැරදනම් අපි මේක හදන්න නම් මේක හැදී යුතුමයි. මේ රටේ අපි හදන්නේ හැබැයි පිටරට ගිහිල්ලා අපි හොඳට ඉන්නවනේ. කෙල ටිකක් ගහන්න නැහැ නේ සිංගප්පූරුවට ගිහිල්ලා. මැදපෙරදිගට ගිහිල්ලා කෙල ටිකක් ගහන්න නැහැ නේ ඔය හවුස් මේට් ලයිටියට යන කට්ටිය මොනවත් වැරදක් කරන්නේ
නැහැ
නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි හැබැයි අපේ රටේ ඒ දෙමේ විදිහටම සිද්ධ වෙනවා. ඒක නිසා මේ වගේ අපි ඇටිටියුඩ්ස් හදන ක්‍රමවේදයක් හැදෙන්න ඕනේ. අද බීච් එකට ගියොත් එම් බීච් එකේ තියෙන තත්ත්වය දාර්ස්ටික් දාලා දාන තියෙන හැම දෙයක්ම දාලා අරක්කු බෝතල් හැම දෙයක්ම තියෙනවා ඒකේ. ඉතින් කොහොමද මේ රට ගොඩ ගන්න අපි? එහෙමනම් මේ අලුතෙන් ක්‍රියාවක් කරන්න යනකොට ඒකට සහයෝගය දෙන්න ඔක්කොම. ඒක තමයි අපි ඉල්ලන්නේ. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් පිටරට ආයෝජකෙක් ලංකාවට එනකොට ඔහුට තියෙනවා ක්‍රමයක් මෙන්න මේ විදිහට කරන්න කියලා. හැබැයි මේකේ මම නැවතවතාවක් ඉල්ලන්නේ ගරු අමාත්‍යතුමාගෙන් මේකට සිස්ටම් එක කඩිනමින්ම හදන්න ගරු අමාත්‍යතුමනි. මම ඔබතුමාට කිව්වා මම දන්න ඉන්වෙස්ටර් කෙනෙක් ගිය නොවැම්බර් ලංකාවට ආවේ. එයා ඇවිල්ලා ඊට පස්සේ එයාගේ ડોකියුමන්ට්ස් වල අඩුපාඩුවක් තිබ්බා. ඒක මම පිළිගන්නවා. එයා ඊට පස්සේ මාර්ච් වල දුන්නා. ඒ වගේ වෙලා තවම ඒක කරගන්න බැරුණා. එයා මට කතා කළා නම් උඹ මට එන්න කිව්වා මේ රටට. මං කොරියා ගිය වෙලාවේ පෑ එකට එයාගේ කම්පැනි එකට ගියේ. ළමයි 38 දෙනෙක් වැඩ කරා ඒ කම්පැනි එකේ. මං කිව්වා ලංකාවට එන්න අපිට මේක කළා. දැන් ඒගොල්ලන් බලාගෙන ඉන්නවා ලංකාවේ ships හදන කම්පැනි එකක් දාන්න. ඉතින් ඒකටත් එන්න දැන් බයෙන්. මොකද එයා පුතා තමයි ලංකාවට ආවේ එයාගේ කම්පැනි එකෙන්. තාත්තා තමයි ships හදන කම්පැනි එකේ. ඉතින් ඒක නිසා මේවට ක්‍රමවේදයක් අපි හදලා අපි 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 උපරිම සහයෝගයක් දෙන්නම්. අපිට විශේෂයෙන් මම කියනවා හයිටෙක් භාවිත කරන නවීන තාක්ෂණය භාවිත කරන එක හැම තැනකම සිදුවිය යුතුයි. අපේ මේ තියෙන රෝහල් වල බෙහෙත් ගබඩා මේ හැම දෙයක්ම අපිට නිකන් අපේ මේ හැම දෙයක්ම අපිට කරන්ට් එකට දෙන්න පුළුවන්. කරන්ට් එකට දෙනවා කියන්නේ අපි මේවා දෙන්න මේ හිතන්න දේවල් නැහැ. අපි දෙන්න සොෆ්ට්වෙයාර්ස් හදලා මේවට දෙන්න. එතකොට ඒ වැඩට ගියයි. ඔටෝමැටිකල් වැඩට ගියයි. එහෙම නැතුව දැන් අපි එයාපෝර්ට් එකෙන් ඇතුළට එනකොට සමහර වෙලාවට අපි කී දෙනෙකුට ෆ්ලයිට් මිස් වෙනවද? අර කොච්චර පොලිම මේ ගිය සතියේ ඉස්සලා සතියේ කැනඩා යන්න ගියා මගේ කට්ටිය කණ්ඩායම මගේ යාළුවෝ ටික. ඒගොල්ලන් කැනඩා යන්න යනකොට එතන හිටියා පැය ගාණක් අපේ එයාපෝර්ට් එකෙන් ක්ලියර් වෙන්න බැරුව. හැබැයි මේගොල්ලන් ෆෝන් බලනවලු පරක්කු කරලා ගොඩාක් වෙලා පරක්කු කරලා ඒගොල්ලන් අන්තිම මොහොතේ ෆ්ලයිට් එකත් පැය භාගයක් මිස් වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් එහෙම වෙන්න බෑ. එහෙමද පැයතුනකට කලින් එයා ගියා නම් එයාට පැයතුනකට කලින් ගිය කයට මේ
අවසාන මොහොතේ ගියා නේද ගරු මන්ත්‍රීතුමා.
ඉතින් ඒක නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට ලොකු වැඩක් තියෙනවා. ඒ ටික අපි කරමු එකතු වෙලා. අපිට අවශ්‍ය තියාවේ තියෙන මේ ආයෝජකයන් ලංකාවට ගෙනල්ලා හොඳ තැනකට මේ රට ගේන්න, ආර්ථික ශක්තිමත් කරන මේ රට බොහොම අමාරුවෙන් බේරගත්ත රටක්. 30 අවුරුදු කුරුළු යුද්ධයක් තිබා. 28,000 මැරුණා. 64,000 තුවාල වුණා. 17,000 පූර්ණ කාලීන ආබාධිතයි. මේ විරෝධ රණවිරෝ බේරලා දුන්න රට මේක රැක ගන්න, මේක ඉහළට ගන්න අවශ්‍ය සහයෝගය දෙන්න පක්ෂ විපක්ෂ කතන්දරයක් නෙමෙයි ඒවා ඡන්ද වේලාවට බලා ගන්න. හැබැයි අපිට අවශ්‍ය වෙන්නේ ඔබලාගේ සහයෝගය අරගෙන මේ හොඳ වැඩවලට සහයෝගය දෙන්න. එතකොට අපේ රට මේ දියුණු කරගන්න පුළුවන්. එහෙම නැතු බොරුවට කතා කරගෙන ඉඳලා වැඩක් නැහැ. ඒක නිසා ඒ තැනට යන්න කියලා ඉල්ලා සිටිමින් අපේ නියෝජ්‍ය කතානායකතුමාට මගේ ගෞරවනීය ස්තුතිය පිරිනමන මේ අවස්ථාව ලබා දුන්නු. ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු අනුප පැස්කෝල් මැතිතුමා ඔබතුමාට මිනිත්තු 15ක් කාලයක්.
නියෝජ්‍ය කතානායකතුමනි දන්නවා රට ආර්ථික වශයෙන් අර්බුදයක තියෙන මොහොතක රට ගොඩනැගීම සඳහා ශක්තිමත් කිරීම සඳහා රජය විසින් විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. විශේෂයෙන්ම ආයෝජන ප්‍රවර්ධනය සඳහා ඒ වගේම අපේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා විදේශ රැකියා ප්‍රවර්ධනයට අපි විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. ඒ වගේම අපේ ආර්ථිකය මේ මොහොතේ ශක්තිමත් කිරීම සඳහා අපනයන නිෂ්පාදන වලට විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. ඒවගේම මේ අවස්ථාවේදී ආර්ථික ශක්තිමත් කිරීම සඳහා අපේ දේශීය නිෂ්පාදනයට අපි ප්‍රමුඛතාවයක් දිය යුතුයි. අපි දන්නවා අර්බුදයත් සමග තිබුණු සංචාරක ව්‍යාපාරයේ බිඳ වැටීම බිඳුවටම වැටලා තිබුණා. ඒවත් සමග තිබුණු උද්ඝෝෂණ පෙළපාලි ඒ සියලු දේවල් දැන් අතර කරලා සංචාරක ව්‍යාපාරයේ ක්‍රමානුකූලව වර්ධනය වෙනවා. ඒ වගේම තමයි අපනයන පැත්ත ගත්තොත් අපේ ප්‍රබල වර්ධනයක් තියෙනවා. විශේෂයෙන්ම අපි මේ අවස්ථාවේදී වැඩි දියුණු කළ යුතු අංශ දෙකක් විදිහට තමයි ආයෝජනය සහ දේශීය නිෂ්පාදනය කියන එක අපි ප්‍රමුඛතාවයකට ගත යුත්තේ. දේශීය නිෂ්පාදනය ගත්තොත් මේ රට ඉඩම් වලින් විශාල ප්‍රමාණයක් වගා කරන්නේ නැහැ. විවිධ හේතුන් මත රාජ්‍ය ඉඩම්, පෞද්ගලික ඉඩම් විවිධ හේතුන් මත වගාවක් නැහැ. LRC ඉඩම් ගත්තත් අනිකුත් ඉඩම් ගත්තත් සමහර රාජ්‍ය වැවිලි සංස්ථා ඉඩම් ගත්තත් විශාල ප්‍රමාණයක් තියෙනවා වගා නොකරපු ඉඩම්. ඒ වගේම පුද්ගලික අංශයේ රජයේ ඉඩම් විශාල ප්‍රමාණයක් තියෙන වගා නොකරපු ඉඩම්. මේ පිළිබඳව අපි විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. මොකද අපිට ගරු ජනාධිපතිතුමා විසින් බාර දීලා තියෙන ලක්ෂ 12ක් සයි බල ගන්නවා. ඒකෙදී අපි විශේෂ අවධානයක් යොමු කරනවා වගා නොකරපු ඉඩම්. වගා නොකරපු ඉඩම් වලට අපි කිව්වා වගේ පෙන්ෂන් ස්කීම් එකක් හදනවා වගේම සියලු දෙනාටම තරුණ කාලේ තමගේ දායකත්වයෙන් වගා නොකරපු ඉඩම් වලට අපි බද්දක් අය කරන්න මම යෝජනා කරනවා මෙවර ආයවැයට. ඒ වගේම ඒගොල්ලෝ වගා කරනවා නම් කාට හරි දීලා සමෘද්ධිලාභී පවුලකට වගා කරනවා නම් අපි ඒගොල්ලන්ට දෙනවා යම් කිසි සහනයක්. ජපානයේ මම ගියා අධ්‍යයනයක් කරන්න මේ පිළිබඳව රජයේ මුදල් වෙලින් නෙමෙයි මගේ හිතවතුන්ගේ. ජපානයේ කියන දියුණු රටෙත් යම් කිසි කෙනෙක් වවන්නේ නැතුව රජයේ වේවා පෞද්ගලික වේවා වවන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම රජයට බදු මුදලක් ගෙවන්න ඕනේ. ඔහු යම් කිසි කෙනෙකුට දීලා ඊටම වවනවා නම් ඒකට අවශ්‍ය කරන පොර ටික සානිකුත් දෙන්න පුළුවන් දේවල් ජපාන් රජයෙන් දෙනවා. ඒ වගේ මේ රටේ ගම්වල ජනතාවගේ තියෙන ප්‍රබල ඉල්ලීමක් තමයි තමන්ගේ වටේට ඉඩම් තියෙනවා වවල නැහැ. මතුකම් ප්‍රදේශයේ ගත්තොත් රාජ්‍ය වැවිලි සංස්ථාවට කොම්පැනි වලට තියෙන මතු තියෙනවා අක්කර 100 ගාණක් වවල නැතු ඒගොල්ලෝ තියාගෙන ඉන්නවා. ඇව්වොත් විවිධ හේතුන් කියනවා ගමේ ජනතාවට සමෘද්ධිලාභී පවුල් වලට වගා කරන්න ඉඩක් නැහැ. ආහාර ප්‍රශ්නයක් තියෙනවා, මන්ද පෝෂණයේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම සෑම කෙනෙක්ම ඒ වගේ මේක පවරගෙන ඉඩම් පවරා ගැනීම කරන්න බෑක පුද්ගලික අයිතියක්. පවරගෙන කාටවත් දෙන්න බෑ අපිට. ඒක නිසා විශේෂයෙන්ම සමෘද්ධි දෙපාර්තමේන්තුවේ සමාජ සේවය ගැනීම අමාත්‍යාංශෙනුත් මෙවර අයවැයට අපි ඉදිරිපත් කරනවා. එක්කෝ වවන්නේ නැත්තම් රජයට ගාණක් ගෙවන්න. අපි ඒක පාවිච්චි කරනවා සමෘද්ධිලාභී පවුල් වල වගා කටයුතු සඳහා. ඒක විශේෂයෙන් මම මතක් කරන්න ඕනේ ජනතාවගේ ඉල්ලීමක්. ජනතාවගේ ඉල්ලීමත් දිගින් දිගටම අපේ ඉල්ලීමත් තමයි. නිකන් තමන්ගේ ගෙවල් වටේ වතු වල තියෙනවා, ගම් වටේ වතු වල තියෙනවා, නිකන් ඔතේ සියලුම දේ වවන්න ඕනේ නැත්තම් ගෙවන්න ඕනේ කියන තැනට. ඒ වගේම තමයි ආයෝජනය. ආයෝජන තමයි වැදගත් දෙයක්. ෆෝට් සිටි එකයි පටන් ගත්තා. මේ වෙනකොට ආයෝජන ගණනාවක් ඇවිල්ලා තිනවා 17ක් විතර. ඒ සඳහා අවශ්‍ය කරන යෝජනාව අද ඇවිල්ලා තිනවා. ඒක අනුමත කර දීම අපේ වගකීමක්. විවිධ හේතු කතන්දර කිය කිය ආයෝජන කඩාකප්පල් කරන තත්ත්වයකට දැන් යන්න බෑ කාටවත්. ඒ වගේම ඒ ආයෝජන ඉතාමත් වැදගත්. අපි දන්නවා අපි ගත්තොත් එමු ඩුබායි වල ෆෝන් හදනවද, විදුලි උපකරණ හදනවද? ඔක්කොම හදන්නේ චීනයේ. ඩුබායි තමයි හබ් එක. හැමෝම ගිහිල්ලා ඩුබායි වලින් බඩු අරගෙන ආයෝජන කලාපෙන් විවිධ ප්‍රශ්නත් ඇති කර ගන්නවා. ඉතාමත් මිල අඩුයි ආයෝජන කලාප තුල. ඒ විදිහට ඩියුටි ෆ්‍රී එහෙමත් නැත්නම් තීරු බදු රහිත කලාප ඇති කරාට පස්සේ එතනින් විශාල සංචාරක ප්‍රමාණයකුත් වෙළෙන්ද ප්‍රමාණයකුත් එතනට ඇවිල්ලි වෙලා රටේ ආර්ථික ශක්තිමත් වෙනවා. ඒවාගේ මට ඇවිල්ල තියෙනවා. අපි දැක්කා කනිජ සම්පත් නියාමන කොමිසන් සභාව ඒ කටුම්පතක් මට ලැබිලා තියෙනවා. අපි විශේෂයෙන්ම දකිනවා ටයිටේනියම් වගේ දේවල් අතිවිශාල ආයෝජනයක් අවශ්‍යයි. ඒවා ටයිටේනියම් ඩයොක්සයිඩ් වගේ දේවල් හදන්න විවිධ නිෂ්පාදන කරන්න අගේකුතු කිරීම ඒවට අනිවාර්යයෙන්ම ආයෝජක අවශ්‍යයි. ඒ ආයෝජන රට පුරාම ඒවා ලබාගෙන ඒවෙන් අපි ටයිටේනියම් ගත්ත රුපියල් 4ට යන 1000 ගාණක් වෙන ආයෝජනයේ නිෂ්පාදනයක් හැදුවොත් ඒක අපි රටට ලාභේන විදිහට කළ යුතුයි. නමුත් අපි දන්නවා අවුරුදු 1000 ගානක ඉතිහාසයක් තියෙනවා මැණික් සම්පතට. අපේ උරුමයක් ඒක. අපේ ජනතාව ලක්ෂ 2කට වැඩි ප්‍රමාණයක් මැණික් සම්පත මත ජීවත් වෙනවා. ධනවතුන් බිහිවලා තියෙනවා. ආර්ථිකති ශක්තිමත් ප්‍රජාවක් හැදිලා තියෙන නමුත් ඒගොල්ලෝ මැද මට්ටම සහ පල්ලෙහා මට්ටමට අවශ්‍ය කරන ශක්තිය ලැබිලා නැහැ. ඒ නිසා ඛනිජ සම්පත් ගණයට මැණික් එන්න බෑ. මැණික් සම්පත මැණික් ගැනීම කටයුතු සිද්ධ වෙන්න සම්පූර්ණ ශ්‍රී ලාංකිකයෝ පමණයි. ඒකට ආයෝජකයෝ අවශ්‍ය නැහැ. අපි දන්නා අපේ රජවරුන්ගේ කාලේ ඉඳන්ම මැණික් තිබුණා. රජවරුන්ගේ කාලේ ඉඳන්ම මැණික් පතල් කරා. ඒක නිසා රට පුරා බිඳලා තියෙන මැණික් සම්පත කියන එක ඛනිජ සම්පතක් විදිහට ගන්න බෑ. ඒක මම විශේෂයෙන් කථානායකතුමාට නියෝජ්‍ය කථානායකතුමාට අවධාරණය කරනවා. මැණික් සම්පතට මැණික් පතල් සඳහා ආයෝජක අවශ්‍ය නැහැ මේ රටට. නමුත් අනිකුත් ඛනිජ සම්පත් සඳහා පොස්පේට් නිධිය ගත්තා ට්‍රිපල් සුපර් පොස්පේට් හදන්න අපිට බෑ ආයෝජනය වැඩි. ටයිටේනියම් ගත්තොත් ඒකට අපිට ආයෝජන අවශ්‍යයි. තෝරියම් ඇතුළු විවිධ ඛනිජ නිෂ්පාදන වලට අගය එකතු කිරීම සඳහා ආයෝජක ගේන එක ඉතාමත් වැදගත්. අපේ රටේ ආර්ථික ශක්තිමත් කිරීම සඳහා ඒක ඉතාමත් වැදගත්. ඒ වගේ ඛනිජ සම්පත් වල මැණික් සම්පත අපේ සම්ප්‍රදායික කර්මාන්තයක්. ඒ සඳහා අපි 100% ආරක්ෂණ පද්ධතියක් ක්‍රියාත්මක කළ යුතුයි. ඒ තුලින් තමයි අපේ රටේ ජනතාවගේ ආර්ථික ශක්තිමත් වෙන්නේ. ඒ සඳහා විශේෂයෙන්ම අපේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් සයි බල ගැනීම ක්‍රියාවලියේදී මැණික් පතල් වල වැඩ කරන අයව සයි බල ගැනීම සඳහා අපි වැඩ කරනවා. ඒ සඳහා අපි විවිධ පුහුණු පාඨමාලා වෘත්තීය පාඨමාලා විශේෂයෙන් මම අපේ රාජ්‍ය අමාත්‍යතුමත් එක්ක සාකච්ඡා කරා කල්තොර දිස්ත්‍රික්කයේ මැණික් පාඨමාලා මැණික් පුහුණු මධ්‍යස්ථාන පටන් ගන්න විශේෂයෙන්ම අපේ දිස්ත්‍රික්කයේ තුලත්. මොකද ඒක ඉතාමත් වැදගත්. දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට මැණික් සම්පත රැක ගැනීම සඳහා මැණික් සම්පතේ දැනුම ලබා දීම සඳහා මැණික් වලින් උපරිම ධනය අපේ දේශීය ව්‍යාපාරිකයන් ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන කටයුතු කළ යුතුයි. ඒක නිසා ඒක විශේෂයෙන්ම අවධාරණය කරනවා. මේ නියාමන කොමිසන් සභාව තුලින් මැණික් කියන එකට කොහෙත් මත තියන්න බෑ. තියන්න අපි ඉඩ දිය යුතුත් නැහැ. ඒක අපේම වූ සාර්ථක ව්‍යාපාරයක්. ඒකේ තියෙන අඩුපාඩු සකස් කිරීම විශේෂයෙන්ම බැලිය යුතු දෙයක් තමයි. සාමාන්‍ය පතලක් කණින අයට පොළොව යට බලන්න හරි ක්‍රමයක් නැහැ. වගේම උපකරණ බලන්න උපකරණ අනුමත කරන්නෙත් නැහැ මේ බලන ඒවා. උපකරණයක් තුලින් යට තියෙන සම්පත බලලා ඒ ඉඩම් හිමියට ඒ අවස්ථාව දෙනවා නම් ඒක ඉතාමත් වැදගත්. තමන්ගේ එහෙම නැත්තම් සමහර පතුල ගැනුවට පස්සේ කිසිම මැණිකක් නැහැ. කිසිම මැණිකක් ලැබෙන්නේ නැහැ. මොකද උපකරණ තුලින් ඒක හරියාකාරව බලන්නේ. උපකරණ තියෙනවා. උපකරණ තියෙනවා. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට පුළුවන් මේ මැණික් මේ උපකරණ ලබා දීලා තමගේ භූමිය තුල මොනතරම් ආකාරයට මැණික් තියෙනවද සම්පත තියෙනවද නිධිය තියෙනවද කියලා බලලා ඒ පිළිබඳව තොරතුරු ලබා දෙන්න. ඒක නිසා විශේෂයෙන්ම අපිට ආයෝජන අවශ්‍යයි. ආයෝජන අවශ්‍යය වගේම පෝට් සිටිය කියන්නේ ඉතාමත් උන් සංකල්පයක් මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් පටන් ගත්ත දෙයක්. එදා සී ජින්පින් සහ මහින්ද රාජපක්ෂ මැතිතුමා එකට ලංකාවට ඇවිල්ලා සී ජින්පින් කියන්නේ ලෝකේ දැවැන්ත නායකයෙක්. එතුමාගේ පූර්ණ අනුග්‍රහය අපේ රටට ලැබිලා තියෙනවා දැන් මේ වන විටත්. ඒ වගේම අනිකුත් රටවලුත් පූර්ණ සහය අපිට ලැබිලා තියෙනවා. ඉන්දියාවේ සහය අපිට ලැබෙනවා. යුරෝපයේ සහය අපිට ලැබෙනවා. ජපානයේ සහය අපිට ලැබෙනවා. දැන් තියෙන්නේ මේ ජනතාවට වඳුර වගේ රත්තරන් නිදි උඩ වාඩි වෙලා ඉන්න වඳුර වගේ කෑග ගහ ඉන්න එක නෙමෙයි. සම්පත් උඩ වාඩි වෙලා ඉන්න මැණික් නිදියක් උඩ වාඩි වෙලා ඉන්න වඳුර දන්නේ නැහැ මේක සම්පතක් කියලා. වානරයාගේ තත්ත්වයෙන් මිදිලා හෝමෝ සාපියන් සේපියන් තත්ත්වයට ඇවිල්ලා මේ රටේ තියෙන සම්පත් නිසි පරිදි කළමනාකරණය කරලා ඒ සම්පත් තුළින් අගය එකතු කරපු නිෂ්පාදන ඇති කිරීම සඳහා අවශ්‍ය කරන විදේශ ආයෝජන ලබාගෙන ඒවා තුළින් දැවැන්ත ධනයක්
නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය කරන තැන ඉංජිනේරු ඇතුළු ඒ අදාළ ප්‍රමාණික දැනුමක් තියෙන පිරිසවලට ලබා දිය යුතුයි. අපි ගත්තොත් බ්ලැක් ගෝල්ඩ් කියලා කියන්නේ බ්ලැක් ගෝල් විදිහට තියෙන එකත් ඉතාමත් මිනිරම් කියන එක රට පුරාම තියෙනවා. අපි ඉතාමත් විශිෂ්ට මිනිරම් මේ රටේ තියෙනවා. විශිෂ්ට මිනිරම් තියෙනවා. ඒ මිනිරම් අවශ්‍යයි සෝල පද්ධති වලටත්. නමුත් අපි අගේ කතු කිරීමක් කරන්නේ නැහැ. අපිට ආයෝජන අවශ්‍යයි. ආයෝජන ගත්තොත් රුපියල් 10 රුපියල් 10,000 දක්වා වැඩි කරන්න අපිට පුළුවන්. ඒකේ විශාල ලාභයක් අපි ලබා ගන්න පුළුවන්. දැනටමත් බ්ලැක් ගෝල්ඩ් සම්බන්ධයෙන් පේටන් බලපත්‍ර ලබා ගත්ත විශිෂ්ට ඉංජිනේරු අපේ රටේ ඉන්නවා. නමුත් ඒගොල්ලන්ට ආයෝජක නැහැ. ඒ අවශ්‍යතාව ඉෂ්ට කිරීම සඳහා දොරවල් විවෘත කරන්න ඕනේ අවශ්‍ය විදිහට. ඒ වගේම ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් හදන්න අපි දොරවල් විවෘත කරන්න ඕනේ. අපිට උපරිම ලාභය ලැබෙන විදිහට දොරවල් වහගෙන හිටියයි කියලා ආයෝජන නැත්තම් මුදල් නැත්තම් තාක්ෂණය අපි පිටින් ගේන්න ඕන අනිවාර්යයෙන්ම. සිංගප්පූරුව, මැලේසියාව, දකුණු කොරියාව ඒ සියලුම රටවල් දිනුනේ ඒ මානව සම්පත ශක්තිමත් කිරීමෙන් සහ අනිකුත් සම්පත් පරිහරණය කිරීමෙන් කළමනාකාරීත්වයක් සහිතව. ඒ කළමනාකාරීත්වයෙන් තොරව තමන්ගේ සම්පත් මංකොල්ල කන්න අරින්න දෙන්නත් බෑ. තමන්ගේ සම්පත් නිසි පරිදි කළමනාකරණ යුක්තව විදේශ ආයෝජනත් සමග සම්බන්ධ වෙලා මේ ක්‍රියාවලිය සිද්ධ කරොත් දැනුමෙන් පිරිපුන් කළමනාකාරීත්වය තුළින් බුද්ධිමේ ප්‍රවේශයක් අපි ඇති කරගත්තොත් අපිට පුළුවන් මේ රට ඉතාමත් දියුණු තලයකට ගේන්න පුළුවන්. ඒ පිළිබඳ සැකයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. අපේ භාෂාව දෙමළ භාෂාව, සිංහල භාෂාව කියන භාෂාවලට ඒ වලින් කටයුතු කරන පිරිසට අපි තැන දෙන්න ඕනේ. ජපානයේ දියුණුුනේත්, සිංගප්පූරුවේ දියුණුුනේත්,
ඒ වගේම මිනිත්තු දෙකක් කාලයක් තියෙනවා.
චීනයේ දියුණුුනේත්, ඒ වගේම අනිකුත් සියලුම රටවල් දියුණුුනේත් තමන්ගේ දේ පිළිබඳව, තමන්ගේ ජාතිකත්වය පිළිබඳව, තමන්ගේ සම්පත් පිළිබඳව, තමන්ගේ උරුමය පිළිබඳව, තමන්ගේ ඉතිහාසය පිළිබඳව අභිමානයක් යුත පිරිස් තමයි මේ රටවල් වල දියුණුුනේ. එහෙම නැති රටවල් නිකං අප්‍රිකානු රටවල් වල වගේ තමන්ගේ ඉතිහාස උරුමය අතහැරියොත් එහෙම සම්පූර්ණයෙන් වැළලෙනවා. ඒක නිසා මේ දේශයට, මේ අපේ රටේ ඉන්න ජාතියට විශිෂ්ට ඉතිහාසයක් තියෙන, උරුමයක් තියෙනවා. ඒ උරුමේ ශක්තිමත් කරන්න අනිවාර්යයෙන්ම ආයෝජක අපිට අවශ්‍යයි, කළමනාකාරීත්වයෙන් යුක්තව. ඒක නිසා අපි විශේෂයෙන්ම කියන මේ අවස්ථාවේදී කථානායකතුමනි, මේ ගමන සඳහා විවෘත මනසකින්, බුද්ධිමය මනසකින්, ප්‍රඥාවන්ත විදිහට අපේ ඉතිහාසයත් සමග ගැට ගැහිලා අපි ඉදිරියට යන්න ඕනේ. ආයෝජන වලට අපි විවෘත වෙන්න ඕනේ. ගෝත්‍රවාදී සංකල්ප වලින් ඈත් වෙන්න ඕනේ. සෑම දෙයකටම දේශපාලනය බදාගෙන රටේ වෙනසීම, රට වනසන විදිහේ දේශපාලන කතිකාවත් වලට යන එක වළක්වන්න ඕනේ. ඒක නිසා අපි නිවැරදි මාර්ගයේ ගිහිල්ලි වෙලා විදේශ ආයෝජනත් සමග මේ රට දියුණුම තලයකට ගේන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය කරන කටයුතු අපි කළ යුතුයි. ඒක නිසා සියලු දෙනාටම, සියලුම දේශපාලන පක්ෂ වලට, ඒ වගේ විශේෂයෙන්ම සජපට එක්සත් ජාතික ජනතා විමුක්ති පෙරමුණට, ඒ වගේ මේ සියලුම දේශපාලන පක්ෂ වලට ආරාධනා කරන මේ දියුණුව සඳහා යන ගමනට එකතු වෙන්න. ස්ට්‍රයික්, වැඩ වර්ජන, උද්ඝෝෂණ නතර කරලා රටේ සම්පත් හඳුනාගෙන වඳුරෝ නෙමෙයි හෝමෝ සාපියන් සේපියන් විදිහට වැඩ කටයුතු කරමින් මේ රට දියුණු කරමු. ඔබ සැමට ජය වේවා.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යවරණ. ගරු හේසා විතානකේ මැතිතුම ඔබතුමාට මිනිත්තු 26ක කාලයක් තියෙනවා.
ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අද දින 2021 අංක 11 දරන කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව පනත පිළිබඳ විවාදිර ගන්න මොහොත ගරු ඇමතුමා මේ මොහොතේ රැඳී ඉන්නවා. ඔබතුමා මං හිතන්නේ මේ පනතය අද විවාදිර ගන්න මොහොතේ වෙනකොට මේක කීප දෙනෙක්ගේ අතර ගිහිල්ලා ඔබතුමාගේ ගාවට අන්තිම මොහොතේ ඇවිල්ලා තියෙනවා. අපි සුබපතනවා මේ රටේ ආර්ථිකයට ශක්තියක් වෙන්න, හයියක් වෙන්න මේ ප්‍රයාපෘතිය තුළින් මේ රටට නව ජවයක් ආර්ථිකයට එකතු කරන්න පුළුවන් වටපිටාවක් හැදෙන්න කියලා. මම කැමතියි අපිට මේ අද දිනේ පුරා විවාදයට එකතු වෙච්ච ගරු මන්ත්‍රීතුමාලගේ දක්වපු අදහසුත් එක්ක අවසාන වතාවට අපි දැක්කා අපේ පැස්කුවල් ඇමතිතුමා, ඒ වගේම මේජර් සුදර්ශන් දෙනපිටිය ගරු මන්ත්‍රීතුමා අදහස් දක්වන වෙලාවේදී කියවෙච්ච කාරණාවලුත් එක්ක මම කැමතියි පොඩ්ඩක් මේ අද සම්මාදයේ ගැනෙන කාරණාවත් එක්කම අපි අතීතයට ගිහිල්ලා මේ කියපු කතා ඇත්තද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලමු. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ දේශපාලනඥයන්ට ඕන විදියට තමන්ගේ හිතු මනාපෙට තමන්ට අවශ්‍ය විදියට මේ ආර්ථිකය මෙහෙවීම ආරම්භ වෙච්ච දවසේ තමයි මේ ආර්ථිකය විනාශ වෙන්න පටන් ගන්න. ඒක ඉස්සෙල්ලා කියව ගන්න ඕනේ. මේ මොන්න බයිල ගැහුවත් දැන් අර අපේ ගරු පැස්කෝල් ඇමතුමා කිව්වා අපි අපේ උරුමය අමතක කරලා අපේ සදාචාරය අමතක කරලා ගොඩ යන්න බෑ. ඒක සම්පූර්ණ ඇත්ත. ඔබතුමාට 10,000 වාරයක් ගරු කරන ප්‍රකාශය. හැබැයි ඔබතුමාගෙන් පැත්තින් ඉඳගෙන කියනවා අපි දැන් ගංජා විකුණන්න ඕන. අපි දැන් ගංජා පනවන්නේ කරන්න ඕන. අපි දැන් මේකේ නයිට් ලයිෆ් එක හදන්න ඕන. ඒ තෙන්ට තල්ලු වෙලා අපේ ප්‍රධාන ආර්ථික ප්‍රවාහය වෙන්නේ ඒක කියලා කෑ ගහන ඇමතිවරු ඉන්න කොට ඔබතුමාත් ඇමතිවරයෙක් කියලා ඔබතුමා මේ රකින්න උරුමය මොකද්ද? ඔබතුමා ආරක්ෂා කරන ජාතික උරුමය මොකද්ද? ඔබතුමා බලාපොරොත්තු වෙන මේ රටට කියන්නේ කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් මම මොනව හරි කරනවා කියලා කියාගත්තර කමන්නේ. ඒ නිසා අද මේක අච්චාරුවක් වෙලා තියෙනවා. අද මේක අර චෝදනාව දාන්න කෙනෙක් නැහැ. මොකද වැරදිලා හරි මේ ආර්ථිකය කඩාගෙන වැටීමේ, මේ ආර්ථික විනාශ කිරීමේ, මේ රටේ ගොවි පරපුර නන්නත්තර කිරීමේ අයිතිය වගකීම වෙන කාට හරි තිබුණා නම් සජබේ ගෑවිලා වහිටියා නම් උඩ පැන පැන ගහයි. අපි දැක්කේ එහෙම සංස්කෘතියක්. අපි පාර්ලිමේන්තුවට පළවෙනි වතාවට 2015 එන වෙලාවේ අපි පාර්ලිමේන්තුවේ දැක්කේ අර පිටිපස්සේ සීට් වලලා ඉන්නකොට අපේ වත්මන් අගමැතිතුමා දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමාගේ ප්‍රකාශයක්. එතුමා කොතරම් ප්‍රබල විදියට වාක් ප්‍රහාරයන් නාඳුර එල්ල කරනවද කිව්වොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මට මතකයි මේ මෙතන සීට් එකේ එතුමාව මෙතුමාලායි උස්සගෙනත් යන්න ගියා. يعني පාර්ලිමේන්තුව තුල කතා නොහැකි මේ රීති වලින් එළියට ගිහිල්ලා හැසිරিলা. එවැනි තත්වයක් පාර්ලිමේන්තුව තුල දැක්කම මේ රටේ මිනිස්සු මොනවද හිතුවේ? මේ රටේ අංක 1 දේශප්‍රේමියා දිනේෂ් ගුණවර්ධන මැතිතුමා දේශප්‍රේමී ගොඩ ඉන්නේ එදා කියපු ඒකාබද්ධ විපක්ෂේ. ඒකාබද්ධ විපක්ෂේ ගෙනාපු ඒ හයිය තමයි අනාගතයේ මේ රට ඉස්සරහට තියන්න පුළුවන් කියලා රටේ ජනතාව විශ්වාස කරා. විශ්වාස කරානේ 69,00,000 ඡන්දය දුන්නා. ඊට පස්සේ පාර්ලිමේන්තුව ජයග්‍රහණය කරා. ඒ දවස්වල අද පාර්ලිමේන්තුවේ හැමදාම උදේට මේ ඉස්සරහට බහිනවා. කතානායකතුමාට කරු ජයසූරි මැතිතුමාට ආරම්භ කරගන්න දෙන්නේ නැහැ පාර්ලිමේන්තු වැඩසටහන් මූලික වැඩ ටිකවත්. හැබැයි එහෙම පාර්ලිමේන්තුවක් 2015 මේ රටේ දැක්කම මිනිස්සු හිතුවා රනිල් වික්‍රමසිංහත් එක්ක ඉන්න, මෛත්‍රීපාල සිරිසේනත් එක්ක ඉන්න මේ ආණ්ඩුව මෙලොව දෙයක් කරන්න බැරි මජර ආණ්ඩුවක් කියලා. ඒ මජර ආණ්ඩුව එලෝල දාලා තමයි ගෙනාවේ මේ එදා ඒකාබද්ධ විපක්ෂේ වෙච්ච පොදු ජන පෙරමුණ. අද පොදු ජන පෙරමුණ තුල ඔය විවිධ මේ පළවෙනි වට පාර්ලිමේන්තුව මන්ත්‍රීතුමාලා මේක කියාගන්න මං හිතන්නේ දන්නේ නැහැ. නමුත් එතුමාලා දේශපාලනය කරලා තියෙන හින්දා දන්න ඕනේ, දැනගන්න ඕනේ. හැබැයි මේක මෙතෙන්ට තල්ලුනේ කොච්චර ඉක්මනින්ද කියලා බලන්න. ගොඩාපේ රාජපක්ෂ මැතිතුමා එක පිට ගන්න තීන්දුව తీරණ සියල්ලටම අත උස්සපු මන්ත්‍රීවරු ටික තමයි අද එක එක දුකට කවි ගී කියන්නේ. ඒ එදා පොර පිළිබඳ තීන්දුව ගන්නකොට මම දන්නවා අපේ ආණ්ඩුව කාලෙත් එදා යාපාලන ආණ්ඩුව කාලෙත් අතුරුලී රතන හාමුදුරුව පුදුමාකාර වෙහෙසක් දැරුවා මෙතෙන්ට යාපාලන ආණ්ඩුව තල්ලු කරන්න. හැබැයි ඒ කරගන්න බැරි වැඩේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක එකතු වෙලා කරනකොට මේ ඉන්න මන්ත්‍රීවරු සියල්ල අත ඉස්සුවා. අත ඉස්සුවා විතරක් නෙමෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේක සාධාරණීකරණය කරා. අර එක මන්ත්‍රීවරයෙක් උයි මං හිතන්නේ ඒ මන්ත්‍රීතුමාගේ ඉතින් මේ රටේ මිනිස්සු අහන්න නැති හින්දා විශ්වාස කරන්න නැති හින්දා ප්‍රශ්නයක් නැහැ. නිකන් මොනවද බෝම්බ ගැහුවා වගේ කිව්වා හැදෙන්නේ මේ වගාව දියුණු වෙන්නේ, පළදා වැඩි වෙන්නේ, මේ මොනවද මේ කාබනික පොහොර දැම්මම දැන් බෝම්බ ගහලා තියෙන්නේ, දැන් පුපුරලා පළදා වැඩි වෙලා තියෙන්නේ. ඒ වගේ සාධාරණීකරණය කරපු උදවිය මේ රටේ අහිංසක මිනිස්සුයෝ ගොවි බිමින් එළියට බහලා කෑ ගහනකොට කතානායකතුමනි ඔබතුමා දන්න, ඔබතුමා මම දෙන්නම නියෝජනය කරන්නේ මහ විශාල ගොවි ජනපදයක්, වලව ගොවි ජනපදයේ මිනිස්සු එදා වේල කාලා ඇඳලා හිටු මිනිස්සුන්ට අද එදා වේල කාලා ඇඳලා ඉන්න බැරි වඩවිඩාවක් හැදෙනකොට ඒක සාධාරණීකරණය කරන්න විලිලැජ්ජාවක් තිබුණු තියෙන මිනිස්සුයෙකුට කරන්න බෑ ඒක සාධාරණීකරණය කරා. ඒක හරි කිව්වා. ඒ වෙනුවෙන් මාධ්‍ය ප්‍රකාශන දුත් කරා. හැබැයි දැන් ඇවිල්ලා ඒක බේර ගන්න කතා කරනවා. දැන් ඇවිල්ලා කියන කොටාපේ රාජපක්ෂ මහත්තයාගේ account එකට දානවා මේ වෙච්ච සියලු දේවල් කොටාපේ රාජපක්ෂ වග කියන්න ඕන කියලා. නෑ එහෙම කියන්න බෑ. මේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයෙක් විදියට වෙලා එන්නේ ජනතා නියෝජිතයෙක් වෙන්නේ ජනතාවගේ නියෝජිතත්වය. ඒක මේ කොටාපේ මහත්තයාට දෙන එකක් නෙමෙයි. අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කතානායකතුමා හේෂ විධානගේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා මේ රත්නපුර දිස්ත්‍රික්කයේ මම ඔබතුමා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගේ නියෝජනය. ඒ ජනතාවගේ නියෝජනය තුළ මගේ ප්‍රදේශයේ ජනතාවට අඩුම තරමේ බලපානකට විරුද්ධව අත උස්සනවා නම් මම ජනතා නියෝජිතයෙක් නෙවෙයි. මට ගහලා පන්නන්න ඕන. එහෙම ගහලා පන්නන්න ඕන මේ රටේ ගොවි ජනතාවට මේ විනය කරද්දී සද්ද නැතුව හිටවපු කී දෙනෙක් මේ පාර්ලිමේන්තු ඉන්නවද? ඒක අපි රටේ ජනතාවට බාර දෙන්න. සා එදා ඒ කරපු සම්දර්ශනවල ප්‍රතිඵලයක් තමයි ඒක දිගුවක් තමයි ආයි පටන් ගන්න හදන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. දැන් අද පාසල්ලද දැන් මේ අපේ දුරකථනය ගත්තම හිතන මේ ඉන්න කාටද ආණ්ඩු පක්ෂ විපස්සේ කාටත් එනවා මේ දුරකථනයට SMS පණිවිඩ 10000ක් 15000ක් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා උසස් පෙළ පාසල් දරුවන්ගේ. ඒ උසස් පෙළ දරුවෝ ඉල්ලන්නේ මොකද්ද? ඒ දරුව මේ රටේ කිසිම වැරද්දකට අවුල් වෙන්නේ නැතුව මේ හොරකල්ලියට අඩුම ගන්න ඡන්දයක්වත් දෙන්නේ නැතුව උඹලා හොරකම් කරපල්ලා කියලා ආණ්ඩු පිටවන්න. අහිංසක දරුවන්ගේ ජීවිතේ එක පාරට අගාධයට දාලා දාන තීන්දුවක් අද අරන් තියෙනවා. මේක කොච්චර ප්‍රායෝගිකද නැද්ද කියන එක ගැන විවාදයක්වත් මෙතන ඉන්නේ නැහැ. ඒකට උත්තරයක් දෙන්න තැනක් නැහැ. ඒකට වේදිකාවක් නැහැ. කරු නියෝජ්‍ය කතානායකතුමනි මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. උසස් පෙළ විභාගය කියන්නේ මේ රටේ දරුවෙක් පුරවැසියෙක් විදිහට මේ රටේ පණ ගහලා ඉන්න තමන්ගේ ජීවිතේ තීරණය කරන විභාගය. මේ විභාගයට සූදානම් කරන තමන්ගේ අම්මා තාත්තලා කනකරු උගස් තියලා තමන් කරන රැකියාවේ ගෙදර කෑම බීම ටික ගැන හිතන්නේ නැතුව දරුවට උගන්වලා මේ අන්තිම විභාගේ මෙතනින් කොහොම හරි දරුවනේ විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් හයිය හදාගන්න කියන අම්මලා තාත්තලා කොච්චර ඉන්නද අපේ ගම්මුල. දවසට වේල් තුන කන එක දෙවේල් එක වේල කරලා තමන්ගේ දරුවා නීතිඥයෙක් කරන්න වෛද්‍යවරයෙක් කරන්න නැත්නම් මේ රටේ හොඳ පුරවැසියෙක් බවට පත් කරන්න මේ උසස් පෙළ විභාගය වෙනුවෙන් දෙන හයිය ග්‍රාමීය ප්‍රදේශවල අපි දන්නවා. ඒක මං හිතනවා කොළඹටත් අරුමයක් නෙමෙයි ගරු ඇමතුමනි. හැබැයි ඒ දරුවන්ගේ අනාගතය තීන්දුව කරන විභාගය මේ වැඩ කරන්න බැරි කිසි ප්‍රතිපත්තියක් නැති කොන්දක් නැති දේශපාලන කල්ලියකගේ වැරදීමක් නිසා මේ රට විනාශ වෙලා මේ රටේ ආර්ථිකය කඩාගෙන වැටලා මේ රටේ රාජ්‍ය සේවයේ කළමනාකරණය කරලා අඩුම ගානේ ඒ ලෙවල් ප්‍රශ්න පත්‍ර ටික බලා ගන්න ගුරුවරු ටික පෙළගස්සන්න බැරි වෙච්ච ඇමතිවරුන්ගේ වැරද්ද දැන් ගිහිල්ලා තියලා තියෙනවා අර උසස් පෙළ විභාගයට පිනිසිරින දරුවන්ගේ කරපිටින්. ඔබ නිකන් කල්පනා කරලා බලන්න සාමාන්‍ය පෙළ ලියලා උසස් පෙළට අවුරුදු දෙකක් ගිහිල්ලා සූදානම් වෙලා උසස් පෙළ ලියනවා. මේ රටේ තියෙන උසස් පෙළ විභාගයේ තියෙන තරඟකාරීත්වය මම හිතන්නේ මේ ලෝකේ තියෙන අනිත් රටවල් වල කොහෙවත් නැතිව ඇති කරු හැමතුමනි. ඒ තරම් තරඟකාරී විභාගයක්. දැන් මේ ගිය පස්වෙනිද ප්‍රතිඵල ඇවිල්ලා නොවැම්බර් 27 වෙනිදා ආපහුලියන්න කියනවා. දැන් ඔබතුමා වෙන මේ සරලම කාරණා වෙන අනිත් පැත්තකින් තියන මම පළවෙනි සැරේ විභාගිරෙලා අසමත් වුණා නම් දෙවෙනි සැරේ මම මොකද්ද ගන්න තීන්දුව? දැන් අපි කිව්ව සයන්ස් මේ විද්‍යා අංශයෙන් උසස් පෙළ ලියපු දරුවෙක් තමන්ට දැනෙනවා මම විද්‍යාංශය තුල අසමත් වෙලා මගේ ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන් කලාවලින් හරි මේ මගේ අම්මා තාත්තගේ බලාපොරොත්තු ඉටු කරන්න කලා විශේෂයේ යනවා. දැන් කලා විශේෂයේ යන්න පුළුවන්ද? දැන් ඇයි ප්‍රතිඵල ආයේ පස්වෙනිද නොවැම්බර් 27 වයි මාස දෙකයි. මේක ඉතිහාසයේ අපි විභාගෙ ලියන කාලේ මාස 6ක් 5ක් 7ක් තියෙනවා. ඇයි මේ මේකට දෙන උත්තරේ තමයි මේ මෙච්චර කල් මේ තිබිච්ච අක්‍රමවත් බව ක්‍රමවත් කරලා. ඒතකොට මේ අක්‍රමවත් බව ක්‍රමවත් කිරීමේ පාපකාරී ක්‍රියාවට අහුවෙන මේ රටේ අහිංසක මෙවර විභාගයෙන් දරුවනේ නිසා කරුණා කළා කරු ඇමතුමනි ඔබතුමා මේ රටේ අධ්‍යාපන අමාත්‍යවරයා විදියට මේ පිළිබඳ අවබෝධයක් තියෙන කෙනෙක් විදියට මේ මජර ක්‍රියාව නතර කරන්න අවශ්‍ය පියවර ගන්න. මේ අහිංසක දරුවන්ගේ අනාගතය විනාශ කරන්න එපා. ඔබට එක වසරක ශිෂ්‍යෝ ටිකක් වෙන්න පුළුවන්. හැබැයි මේ රටේ ලක්ෂ ගානක දරුවෝ ලක්ෂ දෙකක තුනක දරුවෝන්ගේ සම්පූර්ණ ජීවිතේම විනාශ වෙන ක්‍රියාවක් මේක වෙන්න පුළුවන්. ඒ නිසා කරුණාකරලා මේකට සාධාරණ කාලයක් දෙන්න අපි කියන ඒ වගේ විභාගයේ හරි දිනේට පවත්වන්න අවශ්‍ය වටපිටාව හදාගන්න. ඒකට ඉස්සෙල්ල ගුරුවරුන්ගේ ප්‍රශ්න ටිකට කතා කරන්න. ඒකට ආමන්ත්‍රණය කරන්න නැතුව ඒකට චණ්ඩිපාඨ දාලා ඉවර වෙලා ඒ ගුරුවරු අවශ්‍ය උත්තරපත්‍ර පරීක්ෂා කරන තැනට ගොනු කරන්න නැතුව ඒ වරද මේ අහිංසක දරුවන්ගේ පිට තැබීම වැරද්දක් කියන කාරණාව අපි මතක් කරනවා. මං හිතන්නේ නැවත පාර්ලිමේන්තු දිනයක මේක කතා නොකරන්න අද හිටම මේ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ගයක් ගනී කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේ රෝහල් පද්ධතිය ගැන අපේ රෝහල් පද්ධතිය ගැන අර දරුවෝ මැරෙනකොට බාල බෙහෙත් මම දැක්ක මේ ඩයනා ගමගේ ගරු ඇමතුමේ නැහැනේ මේ තුමේ ගැන වැඩියෙන් කියන්න හොඳත් නැහැ. කිව්වා බාල බෙහෙත් කියන්නේ මොකද්ද කියන එක ගැන එතුමිට පහදලා දෙන්න කියලා. ඔය අපේ ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ තියෙන දැනුමද කඩේ යෑමද කියලා දන්නේ නැහැ. අපි දැක්ක ඒ දරුවෝ මැරෙනකොට මෙරට පුරවැසිය මැරණකට මේ බාල බෙහෙත් කියලා කියන්නේ මොකද්ද කියන එක දන්නේ නැත්නම් මන්ත්‍රීවරු ඇමතුරු ඉතින් මේක ගැන කතා කරලා වැඩක් නැහැ. අපි දන්න මන්ත්‍රීවරු ඉන්නවා. අපි දන්නවා දිල්ලු මමලුගේ මැතිතුමාලා මේ ඉස්සරහා මෙතන ඉන්න ඇමතිවරු මන්ත්‍රීවරුන්ට මේක ගැන අවබෝධයක් තියෙනවා. එතුමාලා මේ වෙනුවෙන් කඩේ යන්න යනෝ දැක්කේ නැහැ. හැබැයි එකක් තියෙනවා. අපේ රටේ දේශපාලනේ කොච්චර කුණු කූඩේට ගිහිල්ලා තියෙනවද කිව්වොත් නියෝජ්‍ය කතානායකතුමනි මම අර ඉස්සෙල්ල කියපු ආපු රටේ ජනතාවගේ ජනතා නියෝජිතත්වය බලු බල්ලට යනවා. එදා කේලිය රඹුකැල්ල ඇමතිවරයාට විරුද්ධවගෙන විශ්වාස භංගයේදී තමගේ ඡන්දේ පාවිච්චි කිරීම හරහා ඒ හෘද සාක්ෂිය නෙමෙයි එදා කිව්වේ. අපි හිතන ආණ්ඩු පක්ෂයේ අඩුම ගාන මේ අතේ ඇඟිලි ගානට හරි අඩුවෙන් හෘද සාක්ෂියක් తీර මිනිස්සු ඉන්නේ නැති മന്ത്രിවරු ඇමතිවරු ඒක කියුනේ නැහැ. එහෙනම් මේ රටේ ව්‍යවස්ථාදායක තුල මේ රටේ ජනතාවට දැවෙන ප්‍රශ්නයක් නියම තැනට එන්න දේශපාලනින් තොරව කතා කරන පැස්කුවල් මහත්තයා දේශපාලන ભેද වලින් තොරව මේ රට හදමු කියලා. මොන හදනවද? දැන් මේ රටේ සෞඛ්‍ය ප්‍රශ්නෙට සැබෑ උත්තරයක් හොයන්න මේ දැන් හැදුවේ මේ සදෙප කෙනෙක් මේ සෞඛ්‍ය ඇමති කරන්නේ. අපිට ඇමති කම නෑ. අපි කිව්වේ මේ ඇමතිවරයා අසමත් වෙලා ඉන්නවනම් එක්කො මේ ඇමතිවරයාට කළමනාකරණය කරගන්න බැරි පිරිසක් මේ රටේ සෞඛ්‍ය විනාශ කරනවනම් අනේ විනාශකාරී තත්ත්වයේ මුදව ගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න මේ වෙනස කරන්න. මෙතුමා මේ රටේ ජනතාවගේ විශ්වාසය බිඳලා තියෙන. අපි දැක්ක වසන්ත මන්ත්‍රීතුමා ජිනීව ගිහිල්ලා කියනවා ඒ මේ රටේ මිනිස්සුගේ මූලික අයිතියක්. මිනිස්සුන්ගේ අයිතිවාසිකම. ඒ අයිතිවාසිකම කිසිම හිරිකිතයක් නැතුව කප්පාදු වෙනකොට මේ රටේ ජනතාව වෙනුවෙන් හඬක් නගපු වෙලාවේ ඒ හඬ යටපත් කරේ මහා විශාල මෙහෙයුමක් කළා. අපි දැක්කා පොටසේ පරිසරයට ගිහිල්ලා සන්තෝෂන් සතුටු සාමිච්චේ සතුට සමරලා තමයි මේ ඡන්දේ ප්‍රකාශ කරන්නේ. එහෙම පාර්ලිමේන්තුව මේ රටේ අධ්‍යාපනය කරන නියම නීති හදායිද ක්‍රියාත්මක වෙයිද? මේ රටේ අහිංසක මිනිසුන්ගේ සෞඛ්‍ය විනාශ වෙනවා කියන එකට උත්තරයක් හොයන්න එකතු වෙච්ච නැති කාටවත් අද ගිහිල්ලා ගමේ ගිහිල්ලා වෙලා ආපහු කියන්න බෑ අපි මේහෙම කරේ මේ පක්ෂෙති. ඕකනේ කියන්නේ අපිට මේක කරන්න උනේ පක්ෂෙ තීන්දුව නිසා. නැත්තම් පක්ෂෙන් කියනවා විනය පරීක්ෂණ ගේනවා. ඉතින් පක්ෂෙන් විනය පරීක්ෂණ ගේනවා නම් ඇත්තටම මේ රටේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සමානුපාතික ඡන්ද ක්‍රමයේ යටතේ මනාප දෙන්න එපා. පක්ෂෙට ඡන්ද දීලා ඕන ගැඩි ඔලු ගැඩි ටිකක් ගේන්න. එහෙම නැත්තම් පක්ෂේ මන්ත්‍රීවරයෙක් විදියට තමන්ගේ හෘද සාක්ෂිය වහලා දාලා අත උස්සපන් කියන දැනට එනවා නම් මේ පාර්ලිමේන්තුවේ කවදාවත් හරි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ඉඳලා එකට දිගටම කිසිම මේ හිරිකිතයක් නැතුව දෙපැත්තම ආරුවේ අත උස්සු මන්ත්‍රීවරු මේකේ ඉන්නේ. ඒ මන්ත්‍රීවරුන්ටම කියා ගන්න බෑ හේතු. ඇයි මේ මෛත්‍රීපාල මහත්තයාගේ 19ට අත උස්සන එක හොඳයි කියනවා. අපෝ 20ට අත උස්සලා කියනවා 19 හොඳ නැහැ කියලා. මේ මෙහෙම ලැජ්ජාව නැතුව කියන පිරිසක් ඉන්නවා. ඉතින් මේ රට හදන්න ඉස්සෙල්ල ඔය දැන් මෙතුමා මේ යෝජනා කරලා තියෙන වරායනගරේ මේ වගේ ව්‍යාපෘති ඉනිසෙලා මේ රටේ බලය යන දිශාව තුල බලතල කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක විශ්වාසයක් හදන්න ඕන. අපි දැක්ක පහුගිය දවස් ටිකේ මේ පාර්ලිමේන්තුවේ මෑත කාලයේදී ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙරටේ ව්‍යවස්ථාදායකයේ විදියට අපි හැසිරෙන්න ඕන විදියට හැසිරුනේ නැහැ. ඔබතුමා ඔය දැන් ඉන්න පුටු විඳගෙන කතානායකතුමා වුණත් අධිකරණීය තීන්දුවට අභියෝග කරන යම් කිසි ප්‍රකාශ කරා. ඒක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග වලට පටහැනි. අපි දැක්කා මේ පාර්ලිමේන්තුව තුල ඉඳගෙන මහවිශාල ප්‍රජාතන්ත්‍රවාදියෙක් විදියට මේ රටේ මිනිස්සුන්ට අපි එදා කතා කරපු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමත් 78 ව්‍යවස්ථාව තුල තියෙන ගුණාංග ගැන පුන පුනා කියපු නායකයෙක් විදියට සම්වර්ණ තුලන ගැන මහවිශාල දේශන පවත්වපු නායකයෙක් විදියට එතුමත් අධිකරණයට අභියෝග කරා. පාර්ලිමේන්තුවට අධිකරණයට අභියෝග කරනවා කියන්නේ ඒ රටේ නීතියාධිපත්‍යයක් නැහැ. එහෙමනම් එතෙන්ට රට වැටුනම් නීතියාධිපත්‍යයක් නැත්තෙන් රට ආවම ඔබ දන්නවනේ ඉතිහාසයේ එහෙමයි. අර එක නීතියාධිපත්‍යය ගැන කතා කරනවා නම් අර එක ඇමතිවරයෙකුට අල්ලස්සකට එන්න කිව්වම නයාකාල කියනවා අහිංසක. ඒක හොඳයි කියන්නේ අහිංසක ගාම නිලධාරි කෙනෙක් ඔය කාගෙන් රුපියල් 500ක් දාගත්තාන් කෙලින්ම ජොබ් එකක් නැහැ ගෙදර කෙලින්ම එළියටම දානවා අල්ලස්සකට ගෙනහල්ලා. ඒ එතකොට අපේ රටේ නීතියාධිපත්‍යය කොතන තියෙන කියලා හිතා ගන්න පුළුවන්. අද විධායකයෙක් තෙන්ට වැටලා තියෙනවා. අද විධායකයෙක් කෙලින්ම අභියෝග කරනවා ආය තමන්ට අවශ්‍ය විදියට ඒක අධිකරණයට වෙන්න පුළුවන් ව්‍යවස්ථා දාගට වෙන්න පුළුවන්. බලන්න දැන් පළාත් සභා ඡන්දේ තියන්න මේ ප්‍රාදේශ සභා ඡන්දේ තියන්න නාම යෝජනා ගෙනහල්ලා මේ රටේ මුදල් නැති වෙලාවක මුදල් වියදම් කරලා ඡන්දේ යම් ටිකක් දුර ගියාම තමයි තමන් අතර කළ දාන්නේ. ඒකට මොකද්ද මේ ප්‍රායෝගිකත්වයේ ගරු නියෝජ්‍ය කතා නැහැ. ප්‍රාය එහෙම ගැටලුවක් තියෙනවා නම් එහෙම සිතුවිල්ලක් තියෙනවා නම් විධායකට පුළුවන් ජනාධිපතිවරට පුළුවන් මේක මුලදිම නවත්තලා දාන්න. මගට යනකම් ගිහලා මේ රටේ ධනය විනාශ කළා. අද මේ රටේ රාජ්‍ය සේවකෝ කී දෙනෙක් දුක් විඳිනවද? මැතිවරණයට ඉදිරිපත් වෙච්ච රාජ්‍ය සේවකෝ විශාල ගණනාවක්. මේ මොහොත වෙනකන් උත්තරයක් දෙන්නේ නැහැ. ඒ මිනිස්සු ඔහේ අයාල යන එක එක තැන්වල රැකියාවල ස්ථාන මාරු පිළිබඳ ප්‍රශ්නත් එක්ක. නිසා අපි හිතනවා රටේ ඉදිරි ගමන වෙනුවෙන් අවංක උත්සාහයක් ගන්නවා නම් මේ රටේ මිනිස්සුන්ගේ ජන විඥානය තේරුම් ගන්න ඕන. මට හිතෙන්නේ නැහැ ජන විඥානය තේරුම් ගන්න පාලකයන්. දැන් ජන විඥානය තේරුම් ගන්නව නම් මේ මීට අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා මේ රටේ ජනතාවට ආමන්ත්‍රණය කරපු විදිහටම ආය ආමන්ත්‍රණය කරන අපි දැක්ක පොත් ජන පෙරමුණ උත්සාහ කරනවා. අර රූපවාහිනී ඇඩ්ඩේම දාලා මම කියනවා හොඳයි මේ පරණ සාම්ප්‍රදායික ක්‍රමෙම යන්න අර ඇමතුමා කිව්වාගේ. ඒ සාම්ප්‍රදායික ක්‍රමෙට මේ රටේ ජනතාව කොච්චර කාලෙ ඉඳීද කියන එක තේරුම් ගන්න. මේ පාලකයෝ කූට විදියට මේ රටේ මිනිස්සු අන්දපු වැඩි ආපහු සීපත් කරගන්න කැලණි ගඟ දෙබෑ කරගෙන නයි ගෙන ආපු මේ රටේ උත්තරීතර බුද්ධාගම පාවා දීලා සිවුරු දාගත්ත තමන්ට හිතයිසී පිරිසක් මාධ්‍ය ඉස්සරහට ගෙන අල්ලිවර වෙලා ප්‍රකාශන දූත් කළා ජනතාවගේ මොළය විනාශ කළ ඡන්ද ගත්ත යුගයට ආපහු යන්න පුළුවන් නම් ආපහු එහෙම ගන්න පුළුවන් නම් මේ රට හදන්න බෑ. එනම් මෙරට හදන්න හිතන්නවත් බෑ. මේක හදන්න නම් ඊට වැඩිය ලොකු වෙනසක් අවශ්‍යයි. ඒ වෙනස තුල සැබෑවට මේ රටට ආදරය කරන අවංක දේශපාලනඥයෝගේ එකතුවක් හැදෙන්න ඕනේ. අනේ එකතුව හැදෙනකන් තමයි මේ රටේ මිනිස්සු බලාගෙන ඉන්නේ. ඒක මේ කාට හරි හිතන්න පුළුවන් නම් දැන් අරේ අරුන්ටත් බෑ මුන්ටත් බෑ කාටවත් බෑ දැන් ඉතින් මේ කාටවත් බැරි නිසා අපිට දෙන්න කියලා. ඒත් වෙන්නේ මේ ටිකම තමයි. සම මේක මේ පාර්ලිමේන්තුව තුල ඉන්න සහ මේ පාර්ලිමේන්තුවේ පිටින් මේ රටේ දේශපාලනික වශයෙන් ශක්තිමත් ගමනක් යන්න පුළුවන් ඒ උවමනාව තියෙන මිනිස්සු එකතු වෙන සන්ධානයක් නිර්මාණය වෙන්න ඕන. ඒ අසුද්ධ සන්ධානය හරහා තමයි මේ රටේ දේශපාලන පක්ෂවලට එහා ගියපු රටේ ජනතාවගේ ඇත්ත අවස්ථාව වෙනුවෙන් පෙනී හිටින්න පුළුවන් වෙන්නේ. ඒක වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට පේනවාද අපේ ගරු ඇමතුමා බන්දුල ගුණවර්ධන ගරු ඇමතුමා අපි ගරු කරන මගේ ගුරුවරයා මම එතුමා සීපත් කරන මම දැක එතුමා දුම්රිය ප්‍රශ්නේදී හොඳ තීන්දුවක් ගත්තා. ඒ තීන්දුවට මමත් විපක්ෂේ විදියට නෙමෙයි පුජ්‍යලයක විතර මම එකගයි. මොකද මේ රටේ රාජ්‍ය සේවය තුළ ජනතාව අපහසුතාවයට පත් කළා. ජනතාව පීඩාවට පත් කළා තමන්ගේ අයිතිය දිරා ගන්න තැනට නෝ නම් ඒක මහා විශාල වැරැද්දක්. හැබැයි නිවැරදි කිරීම අගමැතුම මේ අමතුමාගේ වගකීම ඒක කරන්න. මොකද කාටත් වෘත්තීය සමිතියේ ඒක මූලික අයිතිවාසිකමන්නේ. තුන්වෙනි පරිච්ඡේදයේ ගරු අමතුමනේ අපේ උත්තරීතර ව්‍යවස්ථාවේ 78 තියෙන්නේ මිනිස් මූලික අයිතිවාසිකමක් විදියට ඒක තියෙනවා. වෘත්තීයද? හැබැයි ඒක එක පාරටම තමන්ගේ අයිතිවාසිකම වෙනුවෙන් ජනතාව අහිංසක ජනතාව මේ රටේ හවුහරණක් නැති ජනතාවට පීඩාවක් කරන කටයුතු කරනවා නම් ඒ ගැන යම් කිසි ක්‍රියාමාර්ගයක් ගැනීමේ වරදක් නැහැ. හැබැයි ඒක නෙමෙයි මම කියන්නේ. ඔබතුමා ගරු ඇමතුමනි මතක් කරලා බලන්න ඕනේ මේ රටේ දේශපාලනික කාරණා එක්ක මේ රටේ මේ ආපු ක්‍රමවේදය වෙනස් වීම නේද මේ බලපාලද? අපි දැක්ක ඒ දවස්වල හම්බන්තොට වරාය, එතකොට මම යහපාලන ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් විදිහට ඔය පැත්තේ වාඩි වෙලා ඉන්නකොට සිද්ධිය වෙලාදී ඔබතුමාලා ගිහිල්ලා ලොකු ප්‍රශ්න ඇති කරගෙන අත්අඩංගුවට පත් වෙලා රිමාන්ඩ් භාරයේ තිඳලා ඒ ප්‍රශ්නේ විසඳ ගන්න උත්සාහ කරා. හැබැයි ඒ විසඳ ගන්න උත්සාහ කරපු මන්ත්‍රීතුමාලම දැන් ඒ ටික මේ විදේශිකයන්ට දෙන්න උත්සාහ කරන ඔබතුමාගේ දිස්ත්‍රික්කේ. ඒක වරද හරිද වැරද්ද කියන එක නෙමෙයි, ඇත්තටම එදා හිටගත්තේ තැනයි අද හිට ගන්න තැන වෙනස් වුණේයි. එකම දේශපාලන වෙනස් වෙලා තියෙන අනිල් වික්‍රමසිංහ මහත්තයා විතරයි. එහෙනම් එක්කෝ මේ ඔක්කොම ආණ්ඩුවම වෙනස් කරනවා අනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඕන විදියට. එහෙම නැත්තම් ඇත්තටම ඔබ සද්භාවයෙන් මේ දා කටයුතු කරලා තියෙන්නේ. ඔබ අවංක ඕනේ මේ දා කටයුතු කරලා තියෙන්නේ. ඒ නිසා මම කියනවා මේ දුම්රිය පිළිබඳ යම් කිසි කතිකාවක් වෙන්න ඕන නම් ඒක රටට විනිවිද වෙන්න ඕන. හැබැයි මේ රටේ දේශපාලනඥයොන්ට නැත්නම් මේ රටේ පාලකයොන්ට කරගෙන යන්න බැරි ගමන විකුණලා දාලා මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා හිතනවා නම් මම හිතන්නේ මේ රටට අර 1505 පෘතුගීසින්ගේ ඉඳලා 1815 ඉංග්‍රීසින්ට මේ රට ලියලා දෙනකන් මේ රට ගහලා ගත්තේ විදේශිකයෝ. මේ ගහලා ගැනීමක් නෙමෙයි, මේ රට ලියලා දීමක් ආපහුවෙන්නේ. තව අවුරුදු 10ක් 15ක් යනකොට මේ රටේ අයිතිය නැවත වතාවක් අර පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසින්ගේ තත්ත්වයට යන්න ලියලා දෙන ගමනක් යන ඒ නිසා ඒ ලියලා දෙන ගමනේ
තුනක කාලයක් තියෙනවා.
කොටස්කාරය වෙන්න එපා ඔබ. ආණ්ඩුවේ හෘද සාක්ෂියක් තියෙන, ඉගෙනගත්ත දේශපාලන පරිචයක් තියෙන හැම කෙනාටම අපි කියනවා මේ යන දේශපාලන මජර සංස්කෘතිය ඉවර කරන්න අවශ්‍ය කටයුතු ගන්න. ඒකට පියවර ගන්න මං හිතන්නේ බෑ. ඔබතුමාලගේ අර ඒ රූපහානි ඇඩ් එකෙම ඔබතුමාලගේ මානසිකත්වය තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා අද බස් ටික අවුල් නම් බස් ටික දෙන එක හරි, සතොස විකුණලා හරි, නැත්නම් එයා ලංකාවේ විකුණලා හරි මේ ප්‍රශ්න ටික විසඳන්න පුළුවන් කියලා කියනවා නම් කරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ මිනිස්සු කැමති වෙන්නේ නැහැ මේ ටික විකුණලා වෙන්නේ ඊළඟට. ඊළඟට එන ප්‍රශ්නට උත්තර හොයන්න විකුණන්න දෙයක්වත් නැහැ, කරන්න දෙයක්වත් නැහැ. මේ රට කොතෙන්ටද යන්නේ කියන එක ගැන මේ පාලකයන්ට කිසි අවබෝධයක් නැහැ. අහිංසක මිනිස්සුන්ට තව නොබෝ කලකින් මේ වෙනුවෙන් පව් ගෙවන්න සිද්ධ වෙනවා කියන කාරණාව මේ වෙලාව විශේෂයෙන් මතක් කරන ගමන් මම හිතනවා අපිට ජාතියක් විදියට මේ රට මූණ දීලා තියෙන ගැටලුකාරී තත්ත්වය අවබෝධ කරගෙන ඉවර වෙලා පියවරක් තියන්න උත්සාහ කරා. ඒ ශ්‍රී ලාංකිකයන්ට ඒ ගමන යන්න පුළුවන් දේශපාලන පරිසරයක් හදාගන්න වෙනවා. මොන දේ කරත් වැඩන්නේ නැහැ මේ ඉන්න පාලකයෝ ටික අත්වනෝමතිකව පාලනය කරනවා නම් ඒ අත්වනෝමතිකව පාලනය කරන පාලකයෝ ටිකකට බලයක් දීලා මේක වැඩක් නැහැ නිසා අපි කියනවා ඉස්සෙල්ලා මේ රට හදන්න උවමනාවක් තියෙනවා නම් මේ රටේ මිනිස්සුන්ගේ මේ පීඩාවට උත්තරයක් ගේන්න උවමනාවක් තියෙනවා නම් කරුණා කරලා මැතිවරණයක් තියලා සැබෑ මේ මොහොතේ ජනතාවගේ බලය කාටද කියන එක උරගා බල්ලයි අවස්ථාව ලබා දෙනවා. එතනින් පටන් ගන්න මේ රට හද. නැත්තම් මේ මඩවලේම කැළතිලා මේක හොඳ මිනිස්සු ඉන්නේ. ඒ හොඳ මිනිස්සු ටික පාර්ලිමේන්තු වෙයි. මේක එළියට එලවන්න ඕන මිනිස්සු ටිකක් ඉන්නවා ජනතාවට අන්නේ අවස්ථාව දෙන්න. එහෙම අවස්ථාව නොදුන්නොත් මේ පාර්ලිමේන්තුව නැවත ඉස්සරහට කරන දැන් එදා දැක්කා මම මේ කතා කරන්නේ නැහැ එළියේ කතා කරන්නේ. මට මේ දවස්වල වාර්ණියක් තියෙනවා කරු නියෝජ්‍ය කතා නැහැතුරි මේ ක්‍රිකට් පාලක මණ්ඩලය ගැන කතා කළා. තාම වාර්ණිය අවසන් වෙලා නැහැ. මම මේ පාර්ලිමේන්තුව වරප්‍රසාදතුමා මොවා වෙලායි ගැන කතා කරන්නෙත් නැහැ. මොකද එක දෙයක් කියනවා මම ක්‍රිකට් ගැන ඒ ඇත්ත කතාව කියනකොට දැන් අද දිනේදී සතුරු වෙන විකනාධිපති වාර්තාවත් පාර්ලිමේන්තුවේ වෙන මට දැන් ලැබුණා. මේක ගැනත් එක්ක අපි ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ක්‍රිකට් වල අමිහිරි පරාජයක් එක්ක ඉන්න මේ රටේ ක්‍රිකට් වලට ආදරය කරන මිනිසුන්ට අපි එදා ඉන්දියාවේදී ලෝක කුසලානේ විකුණපු මිනිසුන්ගේ ඉඳලා කවුද කියනක අපි මේ වාර්තාවත් එක්ක කියලා දෙනවා. ඉතින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ වාරණය ගැන මම කතා කරලා කියනවා. මම මේ වෙලාව කතා නැහැ මේ ඇමතිතුමා රාජ්‍යමතුමා හිරිකිතයන් නැතුව කඩේ ගියා. ඉතින් කොහොමද මේ රට හදන්නේ? ක්‍රිකට් වල ප්‍රශ්න ගැන ඇමතිතුමා ප්‍රශ්න ගැන අවසන් කරනවා. ප්‍රශ්න ගැන මේ රටේ ජනතාවට පාර්ලිමේන්තුවේ රාජ්‍යමතුමා කඩේ යනවා ඔය රෙදි ගලවගෙන. ඉතින් එතකොට එහෙම විකිනෙන මිනිස්සු ඉන්නකොට මේ රට හදන්න බෑ. සා අපි කියනවා අලු ගසල එළියට එන්න අවංක මිනිස්සු ටික එළියට ආවිල්ලා මේ රට හදන්න උත්සාහ කරන්න. එහෙම වුණොත් ඔබතුමා කරු ඇමතිතුමනි මේ වරාය නගරය වෙනුවෙන් මේ අද ආරම්භ කරන ගමන සද්භාවි යන ගමනක් නම් ඉතා ශක්තිමත්තු මේ රට ඉතාම නොබෝ කාලකින් ආර්ථික වර්ධනයක් කරගෙන යන්න පුළුවන්. එහෙම නැතුව මේක තව විදිහට ගියොත් ආර්ථික වර්ධනය කෙසේද මේ රටේ මිනිසුන් ජීවත් වෙන්න බැරි තැනක් හැදේ. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි කරුවන්තෝ.